Kuru പോല തഥാഹം ഗതസ്ഥാനത്തെ നില്ലമ്പ ഭവനാമധ്യസ്ഥാനേറ്റ് പെമിനസിറ്റിന് എന്നിങ്ങനെ ദിനവല നിവാസികവ് പുഹുണുവിന് കല്യാണി എന്നിങ്ങനെ മാർഗകത്തത് പോതാ ഗതസ്ഥാന സമഗ് മാസികവ് സംബന്ധവേന കല്യാണമിത്രേണി. അപ്പ ഹമദിനാട്ടന് ഭാവന പുഹുനുവകേന് ലുക്കു ഓനക്കമാ ഹംഗീമാ തിബനവ. ഈ ഓനക്കമായി ഹംഗീമായി തമാ മേ ഉദുര അപ്പവ് എന്തവകനാവേ മെന്ന് മെതെന്റ് ഗനാവേത്. හැමදෙනාම මෙතෙන්ට පැමිණි හැමදෙනාම කායිකව භෞතිකව ඉන්නේ නිලඹ භාවනා මධ්‍යස්ථානයේ. ඒ වගේම තාක්ෂණිකව සම්බන්ධව සිටින හැමදෙනාමත් සම්බන්ධව සිටින්නේ භාවනා මධ්‍යස්ථානයත් සමඟ. අපි ඉන්නේ භාවනා මධ්‍යස්ථානයක කායිකව හා මානසිකව ඒනුත් මධ්‍යස්ථානයේ ටිකක් ඉඩකට තියෙන තැනක දී භාවනා ශාලාව ඉන්නේ. සම්බන්ධව සිටින හැම දෙනාමත් මේ සම්බන්ධව ඉන්නේ භාවනා ශාලාවත් සමඟ. ඊළඟට වාඩි වෙලා ඉන්නේ යම් තාක් දුරකට භාවනාවට ගැලපෙන ඉරියව්වක වාඩි වෙලා හිටියේ දැනුත් ඉන්නේ සමහර විට. ඉතින් මේ හැම දෙයකටම මේ භාවනාව කියන වචනේ ඒ සිතිවිල්ල එකතු වෙනවා. ආවේ භාවනා මධ්‍යස්ථානයේ ආවේ භාවනාව ප්‍රධානකට ඉන්නේ භාවනා ශාලාවේ භාවනාවේ ඉරියව්. ඉතින් මේ සියල්ල අප තුළ ඇති කරනවා භාවනාව පිළිබඳ ලොකු හැඟීමක් සහ මේ සමීප කිරීමක් අපව සමීප කරනවා භාවනාවට. භාවනාව කියන්නේ එක පැත්තකින් බොහොම පළල් කාරණයක් විෂයක් හුඟක් පළල්. ඒ වගේම ගැඹුරු වෙන්නත් පුළුවනි. ගමනක් විදිහට ගත්තාම දුර ගමනක් අඩියෙන් දෙකෙන් ඉවර වෙන්නේ නැති. තව පැත්තකින් සරලයි. ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන් දෙයක්. මොනම දුර ගමනක් වුණත් ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන්. කිසිම ගමනක් නැහැ පටන් ගන්න බැරි. භාවනාවත් ඒ වගේ එකමන තරම් සංකීර්ණ වුණත් ගැඹුරු වුණත් දීර්ඝ ගමනක් වුණත් ඕනෑම වයසක ඕනෑම ජාතියක ඕනෑම ආගමක ඕනෑම කාන්තාවකට පිරිමියෙකුට පටන් ගන්න පුළුවන් දෙයක්. භාවනාව තිබඳු ප්‍රශ්න අහන්නේ නැහැ. ඔබ කවුද කියලා අහන්නේ නැහැ. මේ මොනවත් අහන්නේ නැහැ. අපි මොන ගැහුණාම අහන දේවල් අපිට ඉගෙන ගන්න ඕන වුණාම රැකියාවකට විවාහ වෙන්න එහෙම අහන දේවල් ප්‍රශ්න තියෙනවනේ අනිත් පාර්ශ්ව. මේක ප්‍රශ්නයක්වත් භාවනාව අහන්නේ නැහැ. නම අහන්නෙත් නැහැ, වයස අහන්නෙත් නැහැ, ජාති ආගම අහන්නෙත් නැහැ, ස්ත්‍රී පුරුෂ බව අහන්නෙත් නැහැ, අතීත අත්දැකීම් ගැන අතීත සුසුකම් ගැන අහන්නෙත් නැහැ. සර හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද ඒකක්වත් භාවනාවට වැදගත් නැහැ. ඒ එකම ප්‍රශ්නයක්වත් අපෙන් අහන්නේ නැති එකම දේ භාවනාව. අහන එකම දේ භාවනා කරන්න ඕනේද? ඇත්තටම ඕනෙකමක් තියෙනවද? හැබැයි අවශ්‍යතාවයක් තිබෙනවද භාවනා කරන්න? එපමණයි. ඔවුනම් උත්තරේ, ඔවුනම් පිළිතුර, ඔවුනම් අන්න භාවනාව අපව ඇතුල් කර ගන්නවා. ඉතින් ඕ නැත්තම් ඒක අපිට සැකනම් දොරකඩ ඉන්න පුළුවන්, ඉදිකඩ ඉන්න පුළුවන්, නිශ්චිත වෙනකල් ඕනෙද නැද්ද? ඕනෙකමක් ඇති වුණාට පස්සේ ඕනෙකම තමයි මුරපදය, පාස්වර්ඩ් එක භාවනා මන්දිරයට ඇතුල් වෙන්න, ඒ භාවනා මාර්ගයට පිවිසෙන්න. ඕනෙකම හරි වැදගත්. අවශ්‍යතාව ඕනෑම දෙයකට අවශ්‍යතාව වැදගත්. භාවනාවට වැදගත්. ඒ අවශ්‍යතාවයකින් තොරව, ඕනෙකමකින් තොරව ඒ කෙරෙන දෙයක් නොවේ භාවනාව. ඕනෑකමින්ම සිදුවේ. ඕනෑකම කිසියම් මොහොතක ගිලිහෙනවද භාවනාව නවතී. ඒ ගමන නවතින, ඒ වාහනේ නවතින. ඕනෑකම තමයි ඉන්ධනය. වාහනයේට ඉන්ධනය තමයි භාවනා ඥානයට ඕනෑකම. ඕනෑකම නැමැති ඉන්ධන තිබෙන තුරු ගමන යන්න පුළුවන්. මොන විදිහේ පාරක වුණත්, ඒ පාර දුෂ්කරද, බාධක තියෙනවද, කඳු තියෙනවද, වංගු තියෙනවද, මේ එකක්වත් වැදගත් නැහැ. අපිට සමහර විට බොහොම ඕනෙකමින් භාවනාව පටන්ගෙන ටික කාලෙකින් අතාරිනවා. ඒ ඇහුවාම වැඩ වැඩිකම කියනවා, අසනීප කියනවා, වගකීම් ගැන කියනවා, යුතුකම් ගැන කතා කරනවා, තිබඳු බොහෝ දේ ගැන කියනවා. ඇයි භාවනාව නැවතුනේ දැන් කරන්න නැත්තේ කියලා. ඉතින් එකක්වත් නෙමෙයි හේතුව, මේ වාහනේ යන්න ඉන්ධන නැහැ. ඉතින් ඉන්ධන නැත්තම් පල්ලමක නම් ඒ පල්ලම තියෙන තරම් දුර ගිහිල්ලා නවතී. ඊට පස්සේ කන්දක්. කන්ද හින්දා යන්න බෑ කියන්න පුළුවන්. මේ කන්දක් තියෙනවා, ඒ නිසා යන්නේ නැහැ දැන්. ඉතින් ඇත්තම හේතුව ඒ නෙමෙයි. මේක ඉන්ධන නැහැ. යා ඉන්ධන ලැබුණාම ආය යනවා. එනිසා ඕනෙකම හරි වැදගත්. ඕනෙකම නැමැති ඒ ඉන්ධන වලින් ඉන්ධන ටැංකිය පිරීලා තියෙනවා නම් වේගෙන් යන්න පුළුවන්. බයක් නැතුව, බයක් නෙමෙයි සැකයක් නැතුව සෑහෙන දුරක් යන්න පුළුවන්. අපි තේ ටැංකිය හිස් වෙනවා. පිරෙන්නේ නැහැ, එන්න එන්න හිස් වෙනවා. ඒක තමයි ස්වභාවය. න්යාය ආයි ඕනෙකම ඇති කරගන්න ඕනේ. ඕනෙකමක් දිනකොට තමයි ඒ යන්ත්‍රය වැඩ කරන්නේ, එන්ජින් එක වැඩ කරන්නේ. එන්ජින් එක වැඩ කරන්නත් ඕනේ. ටැංකිය පිටලා තිබුණටම වාහනේ යන්නේ නැහැ. යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ ක්‍රියාත්මක වීමට තමයි මේ වීරිය කියන්නේ. ඕනෙකම තියෙනවා නම් වීරිය කරන්න පුළුවන්. ඕනෙකම නැත්තම් වීරියක් වෙන්නේ නැහැ. ඉන්ධන නැත්තම් කොහොමත් එන්ජින් එක වැඩ කරන්නේ නැහැ. ඒ තමයි දෙවෙනි කාරණය, වීරිය. මේ සාධක දෙක හරි වැදගත්. මේ දෙක අඳුනගෙන තියා ගැනීම ගමන අදාළ වෙන විට මොන සාධකේ නිසාද අදාළ වෙන්නේ කියලා අඳුනගෙන, එක්කෝ ඉන්ධන අඩු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වීරිය අඩු වෙන්න පුළුවන්. ඕනෑකම අඩු වෙන්නත් පුළුවන්, වීරිය අඩු වෙන්නත් පුළුවන්. ඕනෑකම නැත්තම් කොහොමත් වීරියක් එන්නේ නැහැ. ඒ තමයි ධර්මතාවය. අවශ්‍යතාවයක් ඕනෑකමක් නැතිනම් උත්සාහයක් කෙරෙන්නේ නැහැ. උත්සාහයේ උපදින්නම ඕනෑකමෙන් තමයි. නමුත් ඕනෑකම තිබුණාටම වීරිය නොකර ඉන්න පුළුවන්. ඕනෑකම තියෙනවා. දැන් තම උත්සාහ කරන්නේ විවිධ හේතු නිසා ඕනෑකම කල් ගදා ඉන්නවා. වීරිය කල් දානවා. ෆුල් ටැංක් පෙට්‍රල් ගහගෙන වාහනයක් ඔය තියන් ඉන්න පුළුවන්. අවුරුද්දක් හරි දෙකක් හරි ඔය පාක් කරලා තියාගන්න පුළුවන්. නවත්තලා තියන් ඉන්න. හැබැයි ඉන්ධන වලින් ටැංකිය පිරිලා. ඉතින් මේ ඒ නිසා ඒ වීරියේ අත්‍යවශ්‍යයි. වීරිය කියන විභේද කෙරෙන දෙයක් නොවේ භාවනාව. මොන දේ ජීවිතේ ඉබේට කෙරුණත් භාවනාව ඉබේට කෙරෙන්නේ නැහැ. සමහර විට සියල්ලම සිදු වෙන්නේ ඉබේට. ජීවිතයක හැම දෙයක්ම ඉබේට තමයි වෙන්නේ. ඒ ඉබේට වීම තමයි ඔය මේ පටිච්චසම්පාදේ කියන්නේ. මේක නිසා මේ දේ වෙනවා, ඒ නිසා මේ දේ වෙනවා, ඒ නිසා මේ දේත් වෙනවා කීකේ ඔය කියන්නේ පටිච්චසම්පාදේ ඉබේට වෙන දේවල් ටික තමයි. ඉතින් ඉබේට යන ගමනකට තමයි සංසාර ගමන කියන්නේ. සංසාරෙම ඉබේට යන ගමනක්. ඉබේට කියන්නේ නිකන් යන ගමනක් නෙමෙයි, හේතු නිසා. හැබැයි ඒ හේතු නිසා මේ දේ වෙනවා, මේ දේ නිසා තව දෙයක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි ඉබේට කියන්නේ. අන්තිමට විඳවන කොටත් ඒ විඳවන තැනට එන කල්ම ඉබේට තමයි. එතෙන්දී අපි කැමති නැහැ. අන්තිම තැනට ආවම අර දුක කියන තැනට ආවම කැමති නැහැ. ඇයි මේ දුකක් ආවේ? ඇයි මෙහෙම වුනේ? අසහනයක් ආවේ? මෙහෙම වෙන්න බෑ. දෙහෙම හිතනවා. පිටුවට එතෙන්ට එනකල් ඉබේට එන්න ඉඩ දුන්නා නම් ඒ දුකට බෑ කියන්න බෑ. ඒ කඳුලට, අසහනයට, ඒ සන්තාපයට එන්න දෙන්නේ නැතුව ඉන්න බෑ. එතෙන්ට එනකල් අනිත් හැම දෙයකම පි දොරටු විවර කළා නම්. ඉතින් සමස්ත සාංසාරික ගමනම, මේ දුක් විඳින්න යන ගමනම යන්නේ ඉබේට, වීරියෙන් නෙමෙයි. ඒවට වීරිය අවශ්‍ය නැහැ. දුක් විඳින්න වීරියක් ඕනේ. දුක් විඳින්න වීරියක් ඕනෙත් නැහැ. දුක් විඳිනකොට ඊළඟට කෙරෙන දේවල් වලට වීරියක් අවශ්‍යත් නැහැ. මේ අඬනකොට වීරියෙන් අඬන්නේ නැහැ කවුරුවත්. මම මහන්සි වෙලා උත්සාහ කළා නෙමෙයි අඬන්නේ, ඒක ඇඬෙනවා. මේ සමාජයට නවත්ත ගන්න ලොකු වීරියක් ඕනේ. නාඩ ඉන්න. නමුත් ඒ කූල්නවා නම්, සුසුම් හෙලනවා නම්, නින්ද යන්නේ නැතුව ඉන්නවා නම්, මේ සියල්ල වෙන්නේ වීරියකින් තොරව. කවුරුවත් හිතලට අමන්ති දෙයක් නිදෙනවා. ඒ නිසා මෙච්චර පැය ගාණක් ඇහැරන් ඉන්න ඕන කියලා එහෙම තීරණයක් අරගෙන උත්සාහයකින් නිදි වර්ජනය කරනවා නෙවෙයි, නිදා ගන්න ඕනේ. නමුත් නිදා ගන්න බැහැ. ඉතින් මේ සියලු ප්‍රතිඵල නිරුත්සාහකව තමයි ඇති වෙන්නේ, උත්සාහයකින් තොරව. සංසාරේ යන්න උත්සාහ කරන්න අවශ්‍යම නැහැ. එනිසා තමයි මේ අනුසෝතගාමි ගමන කියන්නේ සංසාරික ගමන. ඔහි පහළට දියවැලකින්, දියල්ලකින් පල්ලහැට වැටෙනවා වගේ ඔහි වැටෙනවා. ඉතින් උත්සාහයක් කරන්න ඕනේ නැහැ නේ. දියල්ලට ඒ අද්දරට ගියාම පල්ලහැට වැටෙනවා. කිසි උත්සාහයකින් තොරව පහළට වැටෙනවා. වැටෙන්න පටන් ගත්තාම අය මොනතරම් උත්සාහ කරත් උඩට එන්න බෑ දියල්ලකින්. දියල්ලකින් පල්ලෙහාට වැටෙන තැනට ඒ අද්දරටම ඇවිල්ලා එතනින් ලිස්සුවාම වැටෙනවනේ. ඒ වැටෙනකොට මැදදී ආපහු උඩට එන්න මොනතරම් උත්සාහ කරත් බෑ. වැටෙනවම තමයි පල්ලෙහාට. වැටුණාට පස්සේ නම් මොනවා හරි කරගන්න පුළුවන්. ඒ වැටෙන සීමාව ඇතුලේ අපි හරි අසරණයි. හරියට මේ උඩකින් පහලට, වහලකින් බිමට, දහක උඩකින් පල්ලෙහාට වැටෙනවා වගේ. ඒ වැටෙන මොහොත වෙනකල් අපි ආරක්ෂිතයි. හැබැයි පය ගිලිහිලා, අත ගිලිහිලා වැටෙනකොට, ඒ වැටෙන මොහොතෙන් වැටෙන්න පටන් ගත්තට පස්සේ ආයෙ මොනවත් කරගන්න බෑ. ඒ මැදදී අපිට හැකියාවක් නැහැ පියාඹන්න. උඩට පීනන්න බෑ දියලකින්. ඉතින් ඒ පල්ලෙහාට වැටෙනවා. වැටුණාට පස්සේ නම් ඔන්න ආයේ යමක් කරගන්න පුළුවන්. ඉතින් මේ දෙබඳු මේ අවස්ථා ටික අඳුනගෙන තබා ගැනීමත් වටිනවා. ඔහි වෙන්න ඉඩ දීලා අපි ඉන්නවා. දේවල් වලට වෙන්න ඉඩ දීලා ඉන්නවා. ඒ ඉන්න ඒ වෙන්න ඉඩ දීලා ඉන්නවා කියන්නේ අපි ටික 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 අර වැටෙන තැනට එනවා. දියලේ පටන් ගන්නම තැනට එනවා, මුදුනට. ඇවිල්ලා අන්න ලිස්සන තැනටම එනවා අන්තිම කෙළවරට. ඒත් අපි දන්නේ. හැබැයි එතනිනුත් මොනවා හරි උත්සාහයක් කළා පල්ලෙහාට වැටෙන්න තියෙන්න පුළුවන්. නමුත් එතනට ඇවිල්ලා වැටෙන්නේ නැතුව ඉන්නේ බොහොම ටික දෙනයි. වැටෙනවම තමයි, වැටෙන්න පටන් ගත්තට පස්සේ කෑ ගැහුවා කියලා වෙන යමක් කරා කියලා බේරෙන්න බෑ. ඒතකොට ඒ පොඩි කාලයක් තියෙනවා හරි ක්ෂණිකව වැටෙනවා. වැටෙනවම තමයි. වැටෙන්න පටන් ගත්තොත් වැටෙනවම තමයි. මොනතරම් වෙලාවක් වැටෙනවද, ඒ වැටීම නිසා මොනතරම් වේදනාවක් ඇති වෙනවද, ඒ වේදනාව මොනතරම් කාලයක් තියෙනවද, තියාගන්නවද, යථා තත්ත්වයට පත් වෙන්නේ මොනවද කරන්න ඕනේ, ඒවා සාපේක්ෂයි. කොහොම හරි ඉතින් ආපහු ආයෙත් එන්නේ තව පල්ලෙහාට යනවා. ඔහේ යන්න අරින්න ඊට පස්සේ මේ යථා තත්ත්වයට ආවා කියලා හිතුනහමත් කරන්නේ ආයෙත් ඔහේ ඉබේට වෙන්න අරිනවා. ජීවිතේ ඔහේ වෙන්න දේවල් වෙන්න අරිනවා. එහෙම ගියාම ආයෙත් ඔන්න තවත් වැටෙන තැනක් කිට්ටුවට මෙනවා. අර පරණ කාරණේ මතකත් නෑ වැටුණා කියලා දෙවෙනි වතාවටත් වැටෙනවා. පළවෙනි වතාව රෑ වැටෙනවා, දෙවෙනි වතාව දවල් වැටෙනවා. ඉතින් ඒක ඉවරයක් නෑ. ඒතර මේවා අඳුනා ගැනීම වටිනවා. අපි ඔහේ ඉබේට යමක් වෙන්න ඇරියාම ඒ ප්‍රතිඵලය අනිවාර්ය ප්‍රතිඵලයේ කුමක්ද එතගෙන වැටීම. ඒ වැටෙන තැනට ආවට පස්සේ අපිට නවත්ත ගන්න බෑ. කිසිම දියඇලකට බ්‍රේක් ගහ ගන්න බෑ. නෑ බට් ඒ ඇලෙන් පයල්ට වැටෙන්න පටන් ගත්තාම කිසිම දියඇලකට බෑ බ්‍රේක් කරගන්න හෝ ආපහු උඩට වතුර ටික ඇදලා ගන්න බෑ. ඉතින් මේ ඔහේ අර පල්ලෙහැට හිමීට බලාගෙන යන එක අපි හිතනවා ඒක තමයි යථා තත්ත්වය කියලා. ජීවිතයක යථා තත්ත්වය මොකද්ද? ඔහේ ඇලක් ගලාගෙන යනවනේ පල්ලෙහැට, හරි ලස්සනට, ලතාවකට, රිද්මයකට, දුටු දුටු දනන් සිත් පුබුදු කරමින් ඔහේ සතුටු කරමින් යනවා. ඉතින් මේක තමයි යථා ජීවිතය කියලා හිතනවා. මෙන්න යථා තත්ත්වය. ජීවිතේ සාමාන්‍යයි. දැන් ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ ඔන්න ඔය කාලේ. හැබැයි මේ අපි යන්නේ ප්‍රපාතයක් අද්දරට. එතෙන්ට ගියාම හරි අමාරුයි නොවැටි. අපේ පාලනයක් සම්පූර්ණයෙන්ම එතෙන්ද නැති වෙනවා. ඊට කලින් නම් පාලනයක් තියෙන, හැබැයි එතෙන්ට ගියාට පස්සේ පාලනයක් නැහැ. මේ පාලනේ ටික ටික අඩු වෙන හැටි අඳුනා ගන්න ඕනේ. දැන් වීරිය අඩු වෙනවා. පාලනයක් අඩු වෙනවා කියන්නේ අපිට වීරිය කරන්න තියෙන හැකියාව අඩු වෙවි යනවා. එහෙම ගිහිල්ලා අර අන්තිමටම මේ වහලේ කෙළවරට ඉන්න එතනින් වැටෙන් තැන්තෙනකොට මොනම වීරියක්වත් අපිට කරගන්න බැහැ. වීරිය බිඳුවයි. අදර මොනතරම් ඕනෙකමක් තිබ්බත් ඒ ඕනෙකම ප්‍රයෝජනයක් ගන්නත් බැහැ. ඒ හේතු නිසා හිතවතුනි මේ ජීවිතය කියන්නේ අප විසින් යාත්‍රා කර කළ යුතු දෙයක්, යාත්‍රා කර ගත යුතු දෙයක්. ඔහේ ප්‍රවාහයට ඉඩ දීලා ප්‍රවාහයට කැමති තැනකට අපව ගෙනියයි කියලා ඉබේට වෙන්න ඇරලා, ඉබේට යන්න ඇරලා, ඉබේට පාවෙන්න ඇරලා විවේක ගන්න සුදුසු දෙයක් නොවේ. ඒ ප්‍රතිඵල තමයි අප හැමදාම විඳින්නේ. මෙතනදී අපිට දොස් කියන්න පුළුවන් ඒ දියසෙවල් තිබුණා. බෑවුම වැඩි, කවුරුවත් කිව්වේ නෑ. මෙතන බෝඩ් එකක් ගහලා තිබුණ නෑ, අනතුරුදායකයි ජීවිත පිළිගන්න. දැන් එහෙම අපිට දොස් කියන්න පුළුවන් මෙන්න මේ හේතු නිසායි වැටුනේ කියලා. නමුත් ඒ හේතු වලට බෑ අපව නවත්ත ගන්න. නොවැටි ඉන්න. ඉතින් අපි වැටෙනවා. වැටුණාට පස්සේ අරවට දොස් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපේම කර්මයට දොස් කියා ගන්න පුළුවනි. ඉන්පසුව ආයෙනම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ, හිතෙන්නේ නැහැ කියලා අපි හිතනවා. හැබැයි ටික කාලෙකින් අමතක වෙයි. එතකොට මේ වැරදක් විදිහට අප දකින්න ඕනේ. මේක වරදක්. මොකද්ද? අද අපි වැරදි හරි වැරදි කියලා දෙකක් ජීවිතේ බෙදාගෙන තියෙනවානේ. මේවා හරි මේවා වැරදි කියලා. එතකොට ඒ වැරදි වලට අපි දාලා තියෙන දේවල් තියෙනවා. වැරදි දේවල් මෙන්න මේවා කියලා අපි රටේ නීතියට අනුව වැරදි දේවල්, මේවා ආගමට අනුව වැරදි දේවල්, මේවා අපේ පවුලට අනුව වැරදි දේවල්, මේවා ජාතියට අනුව, මේවා කරන රැකියාවට අනුව, මෙන්න මේවා සහ පෞද්ගලිකව අපිම හදාගත්ත හරි වැරදි ටිකකුත් තියෙනවා. මේ විදිහට ලොකු හරි වැරදි ලැයිස්තුවක් හැම දිනාටම තියෙනවා. හැබැයි මේ ලැයිස්තුවේ කොතනකවත් නැහැ මේ ජීවිතය දුකටපත් කර ගැනීම වරදක් කියන එක. ජීවිතය අසහනයටපත් කර ගැනීම වරදක්. එය තමයි ප්‍රබලම වරද. වැරදි අතර අංක එකේම වැරද්ද තමයි තමන්ගේම ජීවිතය පීඩාවට පත් කරගන්න. ඒ වරදක් විදියට නොදකින නිසා නැවත 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 ඒ වැරද්ද කරනවා. ඒ වරදක් විදියට අපි දකිනවා නම් එක වතාවක්, දෙක වතාවක්, තුන් වතාවක් කියලා නවත්තනවා. මේක එහෙනම් මේක වරදක් නම් කොහොමද මේක නොකර ඉන්නේ? නිවැරදි කරගන්නේ කියලා හොයනවා. නමුත් ඒ දැනීම, ඒ දැකීම නැති නිසා ඒ සාමාන්‍ය දෙයක් කියලා හිතන නිසා නැවත 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 ජීවිතය දුක නැමැති ප්‍රපාතයට අපි තල්ලු කරලා දානවා. ඔහේ ලිස්සල වැටෙන්න ආරයි. විඳින කොටවත් හිතෙන්නේ මේක වරදක් කියලා. විඳට පස්සේ හිතෙන්නේත් නැහැ. එතකොට මෙතන මේ හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද කියලා වෙන් කරලා දැකීමට තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මූලිකම සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය පදනම තමයි හරි, කියන්නේ හරි දැකීම කියන එකනේ සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට මොකක්ද හරි දැකීම? ජීවිතය විඳවීමේ නිදහස් කර ගැනීම. විඳවීම කියන්නේ වැරද්ද. මේ සම්මාදිට්ඨිය ඇති වෙන්න ඕනේ. ඒ ඇති උනේ නැත්නම් කෙලවරක් නැතිව විඳවනවා, විඳවනවා, විඳවනවා සහ විඳවනවා. විඳවමින්, විඳවමින්, විඳවමින් සහ විඳවමින් අප හිතනවා මේ තමයි යථා තත්ත්වය. සාමාන්‍ය තත්ත්වය. ඒක මිච්ඡාදිට්ඨිය. ඒ මිච්ඡාදිට්ඨිය තමයි සාමාන්‍ය හිතක් තියෙන්නේ. උපදින මිච්ඡාදිට්ඨිය. මේ උපදිනකොටම ඇති වෙන දිට්ඨිය සාමාන්‍ය මිච්ඡාදිට්ඨිය. සම්මාදිට්ඨියට උපදින්න අමාරුයි. සම්මාදිට්ඨියට උපදින්න නම් සම්මාදිට්ඨියකින් චුත වෙන්න ඕනේ. ඒකෙන් චුත වෙන්නේ සම්මාදිට්ඨියකින්ම නම් සම්මාදිට්ඨියකින් උපදින්න පුළුවන්. හැබැයි මිච්ඡාදිට්ඨියකින් චුත වෙලා සම්මාදිට්ඨියකින් උපදින්න බෑ. ඒ වෙන්නේ නැහැ. එනිසා පෘතංජන කියන ඒ සිත් කොහේ ඉපදුනත් උපදින්නේ මිච්ඡාදිට්ඨියක. ඒකද අපි කියන මනුස්ස ලෝකෙ ඉපදුනා, දිව්‍ය ලෝකෙ ඉපදුනා, නැත්නම් පායි ඉපදුනා, තිරිසන් ලෝකෙ ඉපදුනා, මනුෂ්‍ය ලෝකෙත් ලංකාව ඉපදුනා, තේරවාදී නිර්මල බුදුදහම තියෙන රටක ඉපදුනා, බුදුරජාණන් වහන්සේ තුන් පාරක් වැඩම කරපු රටක, එහෙම නැත්නම් උපන්න රටේ ඉපදුනා. මේ මොන කතන්දර කිව්වත් පොහොදුන් සිතක් උපදින්නේ නැහැ සම්මාදිට්ඨියක. මිච්ඡාදිට්ඨියක තමයි උපදින්නේ. මිච්ඡාදිට්ඨිය කුමක්ද? මිත්‍යාදිට්ඨිය දන්න හැබැයි හරි වැරදි කියන තව කෙනෙක්ට රිදවන එක වැරදි. ඒ සම්මාදිට්ඨිය තියෙනවා. ඒ සම්මාදිට්ඨිය නැත්තේ නැහැ. ඒක යම් පමණකට තියෙන්න පුළුවන්. ඒකත් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ සම්මාදිට්ඨිය තිබුණත් නොදුන්නු දෙයක් ගන්න හොඳ නැහැ. තව කෙනෙකුගේ ජීවිතයට හානි කරන්න හොඳ නැහැ. තව කෙනෙක්ව රවට්ටන්න හොඳ නැහැ. මේ සම්මාදිට්ඨිය තියෙනවා. හරි වැරද්ද පිළිබඳ අපිට තියෙන දැකීම සාමාන්‍ය දැකීම ඒ තමයි. හැබැයි මේ තමන්ගේ හිත, තමන්ගේ ජීවිතය විපතටපත් කර ගැනීම, දුකට හෙළීම වැරද්දක් කියන සම්මාදිට්ඨිය නැහැ. ඒ සම්මාදිට්ඨිය නැතුව මේ විමුක්ති මාර්ගයක් නැහැ. විමුක්ති ගමනක්, එහෙම ගමනක් යන්න බෑ. ඒ ගමන යන්න සම්මාදිට්ඨිය අවශ්‍යමයි. ඒ සම්මාදිට්ඨිය මොකද්ද? මේක වරදක්. ඒතර හිත යම් මොහොතක යම් පමණකට රිදෙනවා. ඒක මෙහෙම කොහොම ස්වල්ප වේදනාවක් වෙන්න පුළුවන් හිතේ ඇති වෙන්නේ. ශනියක් දෙකක් තිබිලා නැති වෙනවා වෙන්නත් පුළුවන්. නමුත් ඒ වුණත් එයත් අප දකින්නට ඕනේ වරදක් විදියට. වරදක් විදියට ඒ පේන්නේ නැත්නම් අන්න ඒක මිත්‍යාදිට්ඨිය. අපි දකිනවා නම් අපේ හිත රිදුණු වෙලාවක මේ තව කෙනෙක් නිසා රිදුනේ කියලා ඒක මිත්‍යාදිට්ඨිය. මේ කවුරු හරි තල්ලු කරපු හින්දා මෙතන දැන්වීමක් ගහලා තිබුණ නැති නිසා අයියෙන් වතුර පාර ආපු නිසා ඒ මොනවා හරි කියලා. අයි මෙතන ඉන්නේ මේ පටන් ගත්තේ තව ටිකක් එහා ඉන්න පටන් ගන්න තිබ්බේ දැන් මෙහෙම අපිට කියන්න පුළුවන්. හැබැයි ඒ හිතන එක මිත්‍යා දිට්ඨිය. අපි හිත වේදනාවට පත් වෙන හැම විටම අපි හිතනවා නම් මේක තව කෙනෙක් නිසායි, බාහිර දෙයක් නිසායි, ඉබේට තමයි මේක වෙන්නේ කියලා. ඒ මිත්‍යා දිට්ඨිය. එහෙම ඒ මිත්‍යා දිට්ඨිය ඉන්නතුරු අපිට ආධ්‍යාත්මික ගමනක් නැහැ. සුගති ගමනක් තියෙන්න පුළුවන්. සුගතියට යන්න පුළුවන්. නිවනට යන්න බෑ. මේ දෙක දෙකක්. සුගතියට යන සම්මාදිට්ඨිය එකක්. විමුක්තිය නැත්තම් සංසාරයෙන් එතර වෙන සම්මාදිට්ඨිය තවත් එකක්. කොහොම හරි මේ සම්මාදිට්ඨිය කොයි වෙලාවෙ ඇති වෙන්නේ? මේ සම්මාදිට්ඨිය ඇති වුණොත් තමයි ඕනකම ඇති වෙන්නේ. ඕනකම ඇති වුණොත් තමයි වීරිය කරන්නේ. එතන අන්න බලන්න ඕනකම ඇති වෙන්න සම්මාදිට්ඨිය තියෙන්න. වෙන ගමනක් යන්න නම් වීරිය තියෙන්න ඕනේ. වීරිය ඇති වෙන්නේ ඕනකම තිබ්බොත්. ඕනකම ඉබේට ඇති වෙන්නේ. ඕනකම ඇති වෙන්නේ සම්මාදිට්ඨිය තිබ්බොත්. සමහර විට අපිට මුණ ගැහෙනවා ඔය අපිටම අපරාධකරුවන් කියන අපරාධකාරයන්. එතකොට අපරාධකාරයන් කියන්නේ මේ සාමාන්‍ය ලෝකේ අපරාධකාරයන් කියන්නේ අපරාධ කරන අයටම නෙමෙයි, අපරාධයක් කරා කියලා නීතිය පිළිගත් අවස්ථාව ඉඳලා ඊට කලින් සැකකාරයන් කියන්නේ. එතකොට මේ එහෙම කළා නම් දඬුවම් නියම කළා තියෙනවා. එතකොට එක්ක හිරේ ඉන්නවා වෘතු කාර. නැත්නම් මරණීය දඬුවම්. දැන් කොහොම හරි එතකොට මේ වරදකුත් කරලා ඒක විනිශ්චයකුත් කවුරු හරි බාහිර කෙනෙක් කරලා දඬුවමුත් නියම කළා. දැන් දඬුවම් විඳිනවා. මිනී මැරුමකට හරි මංකොල්ල කෑමකට හරි මොනවා හරි වරදක. එහෙම සමහර අයත් එක්ක කතා කරාම ඒ අය ඒ නෑ සම්මාදිට්ඨියක්, ඒ සම්මාදිට්ඨියක් නෑ, මේ වරදක් කරා කියලා. මේ වරදක් කරපු නිසයි මේ හිරේ ඉන්නේ දුක් විඳින්නේ කියන ඒ සම්මාදිට්ඨිය ඒත් ඇති වෙලා නෑ. කරන වෙලාවේ කොහොමත් තිබුණ නෑ, ඊට පස්සෙත් නෑ, නඩුහන වෙලාවෙත් නෑ. එතනත් නිවැරදිකාරයක් කිව්වේ දඬුවම් නියම කරා. ඊට පස්සේ දඬුවම් විඳිනවා, විඳින කොටත් නෑ. ඉතින් සමහර ඒ මිනිමරු වලට අහු වෙලා ඔහුලා කෙන මිනිමරල ඒ මිනිමරුවා කියලා ඔප්පු වෙලා ඒකට දැන් දඬුවම් දිනවා. කවදාහරි දවසක ඒ මරණීය දණ්ඩනේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් හැබැයි මරණීය දණ්ඩනේ තමයි නියම වෙලා තියෙන්නේ. එහෙම ඉන්න අය වුණත් සමහර විට කියනවා මම වරදක් කළේ නැහැ. කිසි වරදක් කළේ නැහැ. එහෙනම් ඇයි මේ හිරේ? ඇයි මරණීය දණ්ඩෙන් ලැබුණේ? නැයි වරදක් කරපු නිසා නෙමෙයි මේ මිනිමරපු නිසා නෙමෙයි ඉන්නේ. මේ මිනිමරුව කියලා කවුරු හරි දැක්ක නිසා මම තමයි මිනිමරුවක් කියලා කවුරු හරි දැකලා තියෙන මේ සාක්ෂි දීපු නිසා ඉන්නේ. ඒ සාක්ෂිය දුන්නත් දඬුවමක් නැහැ. එතකොට දැන් එක පැත්තකින් hina යන කාරණයක් මේක තමයි ඇත්ත තත්ත්වය. එතන මිනිමරුවක් පැත්තකින් කියන්නකො අපිට මො ප්‍රකමක් කළා. ප්‍රකමක් කරලා කෙනෙක් ඉරේ ඉන්නකොට මේ හිර දඬුවම් විඳින්න හොරකමක් කරපු නිසා කියලා ඒක වරදක්. හොරකම් කිරීම වරදක්. ඒ නිසයි මේ විපාකෙ විඳින්නේ කියන ඒ දැකීම ටික දෙනෙකුටයි තියෙන්නේ. වැඩි දෙනෙකුට තියෙන්නේ මේ මෙතන ඉරේ ඉන්නේ ඇයි හොරකම් කරපු නිසා නොවේයි අහුවෙන්න හොරකම් කරපු නිසා. අහු නැත්තම් හිරේ නෙමෙයි. ඒක ඇත්තනේ. අහු නැත්තම් හිරේ නෙමෙයි. ඒ නිසා මේ හිරේ ඉන්න ගමන් ඇති කරගන්න හදන දර්ශනය මොකද්ද? ඊළඟ වතාවේ අවු නොවි කොහොමද වරකම් කරන්නේ කියලා. ඒ පිළිබඳ පාඨමාලා තියෙනවා. පන්ති තියෙනවා. ඉතින් ආයෙ දවසට නිදහස් වෙලා ආවහම අර කරපු වැරද්ද කරන්න. මොන වැරද්දද? වරකම් කිරීම නෙමෙයි. අහු වෙන්න වරකම් කරන්න. අහු නොවෙන්න කරලා. ඉතින් එහෙම කරාමත් ආයෙ කවදා හරි අහු වෙනවා. මොකක් හරි වරදක. එතකොට එතනදී බලනවා ඒයි දැන් අහුවුනේ. එදා මෙන්න මෙහෙම වරදක් වුණා. ඒ වරද ඊළඟ වතාවේ නොවෙන්න තමයි පුහුණු වෙන්න ඉගෙන ගන්න. දිගටම හොරකම් කිරීම කර. බලන්න මේ සම්මාදිට්ඨිය ඒත් එන්නේ නැහැ. කෙනෙකුට මරණීය දණ්ඩනේ නියම කළත් සම්මාදිට්ඨිය ඇති නොවෙන්න පුළුවන්. මේ පොඩි සම්මාදිට්ඨිය. ඊළඟට ඒ දඬුවම් ක්‍රියාත්මක වුණා කියලා. මැරෙන වෙලාවෙත් බොහොම ටික දෙනෙකුටයි ওই සම්මාදිට්ඨිය තියෙන්නේ. මැරෙන වෙලාවෙත් කෙනෙක් මැරෙන්න පුළුවන් සම්මාදිට්ඨියෙන් තොරව. සම්මාදිට්ඨියෙන් තොරව චුත වෙනවා කිව්වේ ඒකයි. චුත වෙන්න පුළුවන් සම්මාදිට්ඨියෙන් තොරව. සම්මාදිට්ඨියෙන් තොරව චුත වුණොත් උපදින්නේ සම්මාදිට්ඨියෙන් තොරව. සුගතියක උපදින්න පුළුවන්. ඒ සම්මාදිට්ඨිය නැති වුණාට සුගතියක උපදින්න පුළුවන්. මිච්ඡා දිට්ඨිකේ විදිහට සුගතියක උපදින. කොහොම හරි ඒ කාරණේ එපමණ වැදගත් නෑ. කොහොම හරි එතකොට සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ මැරෙන වෙලාවේ හරි සම්මාදිට්ඨිය පහළ කරගන්න. මම මගේ අතින් මෙහෙම වරදක් වුණා, මම මෙහෙම වරදක් කළා කියලා සමහරට අඬන අය ඉන්නවා. මරණාසන්න වෙලාවේ ඒ ගැන පසුතැවෙනවා, අඬනවා, සමාව ඉල්ලනවා. හැබැයි එතෙක් නැහැ. මේ මරණාසන්න තැනට එනකලුත් තමන් නිවැරදිකාරයෙක් කියලා හිතාගෙන තමයි හිටියේ. හැබැයි අර මැරෙන මොහොත කිට්ටු වෙනකොට, එතෙන්ට එනකොට, මරණය ඇවිත් ආමන්ත්‍රණය කරනකොට කෙනෙක් තුල කම්පනයක් ඇති වෙනවා. ඒ කම්පනයේ ප්‍රතිඵලයක් විදිහට අන්න කිසියම් සම්මාදිටියක් ඇති වෙන්න පුළුවන්. අනේ මම මෙහෙම වරදක් කළා. මට සමාව ගන්න බැරි වුණා. ඉතින් අනේ මට සමාව අරන් දෙන්න කියලා කියනයි. එතකොට ඒ වෙලාව මරණාසන්න මොහොත වුණත් කෙනෙක් තුල පරිවර්තනයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. නැත්තේ නැහැ. ඒ වෙලාවේ වුණත් දහම අහන්නේ දැන් අවුරුදු පිටම 70ක් ඉතිරි. 79 දවස් 364 වා මොකද කරේ? එනිසා මේ අන්තිම දවසේ මට ඔයාට උදව් කරන්න බෑ කියලා දහම කියන්නේ නැහැ. භවනාව එහෙම කියන්නේ නැහැ. ඒ අන්තිම දවසේ අන්තිම හෝරාවේ අන්තිම විනාඩියේ අවසාන නිමේෂයේ හරි කෙනෙකුට අවශ්‍යතාවයක් ඇති වුණොත් දහම එතෙන්ට ඇවිල්ලා එයාට අත දෙනවා. එතනදිත් පුළුවනි කෙනෙකුට වෙනස් වෙන්න, පරිවර්තනයක් වෙන්න. මේ පරිවර්තනය කියන්නේ ඇඳුමේ පරිවර්තනයක්වත්, නමේ පරිවර්තනයක්වත්, ඉන්න තැනේ පරිවර්තනයක්වත් එහෙම එකක් නොවේ. මේ මිච්ඡා දිට්ඨියෙන් සම්මා දිට්ඨියට එන්න පුළුවන්. මෙහෙම එන්න ඉඩක් දීලා තියෙනවා දහම. ඒ හරි වටිනවා බලන්න. ඒ අන්තිම තප්පරේ හරි කෙනෙකුට පුළුවන් ආපහු හරින්. තම වැටුන් නැත්තම් පුළුවන් නොවැටි ඉන්න තැනකට එන්න. නොවැටෙන ගමනක් පටන් ගන්න පුළුවන්. එහෙම අවස්ථාවක් දෙන්නේ දහම පමණයි. අර කිසිම කතන්දරයක් අහන්නේ නැති. ඔබ මොකද මේ පමණ කාලයක් කරේ? මේ පමණ කාලයක් දහම අමතක කළා කියලා නේද? ඒ නිසා දැන් පරක්කුයි, දැන් බෑ. මෙහෙම කියන්නේ නැහැ. දැන් අන්තිම තප්පරෙත් වටිනවා. මොනවට වටින් නැති වුණත් අවබෝධය ඇති කරගන්න වටිනවා. හැබැයි ඒ අන්තිම තප්පරේ එන කල් හිටියොත් පරාදයි. එහෙම මෙහෙම කියනකොට කෙනෙක් විදිහට එහෙනම් ඕන එකක් කර කර ඉඳලා මැරෙන අන්තිම තප්පරේ සම්මාදිට්ඨිය ඇති කරගත්තා නම් හරිනේ කියලා. එහෙම වෙන්නේ නෑ සාමාන්‍යයෙන්. වෙන්න ඉඩක් තියෙනවා. වෙලක් තියෙනවා. නමුත් එහෙම බලාගෙන හිටියා එතන නම් වෙලා නැහැ. එහෙම කල් දදා හිටියා එතන වෙලා නැහැ. මේක වෙනත් හේතු නිසා සිදුවන දෙයක්. එතකොට මේ හැබැයි සමහර අය බන්ධනාගාරවල වුණත් ඉන්නවා. මේක වැරදි කියලා දන්නවා. දැන් වැරදි කියලා මං කරේ වැරද්දක්, ඒ වැරද්දටයි මේ විඳවන්නේ කියලා දන්නවා. මේ දඬුවම නියමෙලා දඬුවම විඳිනකොටේ සම්මාදිට්ඨිය එන්න පුළුවන්. එතකොට එන්නෙම නැති පිරිසක් ඉන්නවා. ඒ අය තමයි අවාසනාවන්ත පිරිස. මරණීය දණ්ඩනේදීවත් එන්නේ නැහැ. එල්ලල මන්නකොටවත් ඒ සම්මාදිට්ඨිය එන්නේ නැහැ. හැබැයි සමහර කෙනෙක් ඉන්න පුළුවන් දඬුවම විඳින්න පටන් ගත්තට පස්සේ විඳ විඳ ඉන්නකොට මේ දැකීම අවබෝධය ඇති වෙනවා. වරදක් කළායි වරද නිසායි මේ විඳවන්නේ. පොලිසිය නිසාවත්, උසාවිය නිසාවත්, සාක්ෂි දීපුවා නිසාවත්, මේ මොනම අය නිසාවත් නෙමෙයි හිර දඬුවම් විඳින්නේ මම වරදක් කරපු නිසා. ඒත් ඒ සම්මාදිට්ඨිය කෙනෙකුට ඇති වුණාම අර කවුරුවත් ගැන තරහක් එන්නේ නැහැ. පොලිසිය ගැනවත්, නීති නිලධාරීන් ගැනවත්, උසාවිය ගැනවත්, සාක්ෂිකාරයන් ගැනවත් එකක් දෙනවත් තරහක් එන්නේ නැහැ. මොකද ඒව නෙමෙයි මේකට හේතුව. වග කියන්න ඕනේ මමමයි. මගේ දුකට මම කියන්නේ. මගේ විපාකයට මම තමයි හේතුව. ඒත් එහෙම අන්න සම්මාදිටියක් ඇති වුණාම ඕනේ කමක් ඇති වෙනවා නැවත එහෙම වරදක් නොකර ඉන්න. නැවත වැරදි නොකර ඉන්න ඕනේ කමක් ඇති වෙනවා. ඒ ඕනකම නිසා තමයි වීර්යය කරන්නේ නොකරේ. ඊළඟට කෙනෙකුට මේ කරන්නේ වරදක් කියන එක ඒ අවබෝධය එන්න පුළුවන් වරද කරන විට. කරාට පස්සේ කවුරු හරි දඬුවම් දෙන්න කලින් ඊට කලින් දඬුවම් දුන්නාට පස්සේ නෙමෙයි වරද කරනකොටම එන්න පුළුවන් අනේ මේ කරන්නේ වැරද්දක් නේද කියලා. එතකොට වරදක් කරන අවස්ථාවේ සම්මාදිට්ඨියක් ඇති වෙන්න පුළුවන්. කළ ඉවර වුණාට පස්සේ නෙමෙයි කරනකොට. එතකොට දැන් කරනකොටයි විපාක මිදිනකොටයි ඒ අතර තියෙන කාලය. ඒ කාලේ සම්මාදිට්ඨියක් එන්න තියෙන ඉඩ අඩුයි. එහෙම කාලිකුත් තියෙනවා කෙනෙක් වරදක් කළා. මේ විපාකේ තාම එන්න පටන් ගත්තේ නැහැ. තාම අහුවුනේත් නැහැ. මොනවත් මේ සාමාන්‍ය කෙනෙක් විදිහට ඉන්නවා. ඒ කාලේ සමාධිත්වයක් එන්නේ නැහැ සාමාන්‍ය. ওই කාලෙට තමයි දහම කියන්නේ අර කිරිදොවල මිදෙන්න ගත වෙන කාලය කියලා. දෝපු ගමන් කිරි මිදෙන්නේ නැහැ කියනවා. ඒ වගේ වැරද්දක් කරපු ගමන් විපාකයක් එන්නේ නැහැ. පව් මිදෙනවා කියලා එකක් තියෙනවා. පාපයන් පාපයෙන් මිදෙනවා නෙමෙයි වැරදි මිදෙනවා. ඒතර මිදුනට පස්සේ තමයි විපාකේ. මේ මිදෙන කාලයක් තියෙනවා. ඒ කාලේ හරි අමාරුයි කෙනෙකුට අවබෝධයක් ඇති කරගන්න මේ කලේ වරදක් කියලා. බැරි නැහැ. හැබැයි සාමාන්‍ය වෙන්නේ. හැබැයි කරන වෙලාවේ ඇති වෙන්න පුළුවන්. ඊට වැඩි ඉඩක් තියෙනවා මේ දේ කරනකොට. මේ කරන්නේ කරදර නොකළ යුතු දෙයක් කියන ඒ අවබෝධය එන්න පුළුවන් ඒ අවස්ථාවේ ආවොත් එහෙම නවත්ත අවබෝධය ඇවිල්ලා අවබෝධයයි මේ වැරද්දක් කරන්න කියන අවබෝධයත් එක්ක වැරදි කරන්න බෑ මොකක් හරි තියෙන්න ඕන හිතේ මේක හරි කියන සිතිවිල්ල මේ කරන දේ හරි ඒ හරි කියලා හිතනොත් තමයි කරන්නේ මේක වැරදි කියන සිතිවිල්ලේ හැඟීමේ අවබෝධය ආවොත් අර ඒ වැරද්ද කරන්න තියෙන පෙළඹවීම අඩු වෙනවා මේ වැරද්ද හරි ක්‍රියාව හරි ඒකට එච්චර එන්නේ නැහැ ගැම්මා එතකොට ඒ විහාන්තික වගේ නවසිත මරණාසන්න වෙලාවේ ඇති වෙන්න පුළුවන් අවබෝධය ඊට කලින් විඳ විඳ ඉන්නකොට ඇති වෙන්නත් පුළුවන්. මේ වරදක් කළා විඳවන්න කලින් ඒ කාලේ ඇති වෙන්න තියෙන එක අඩුයි. ඊළාට කරන වෙලාවේ ඇති වෙන්න පුළුවන්. ඒ කුමක් හෝ ක්‍රියා වචනේ ක්‍රියාවක් වෙන්න පුළුවන් කායික ක්‍රියාවක් වෙන්න පුළුවන් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට ඒ සැලසුම් කරනකොට ඇති වෙන්නත් පුළුවන්. දැන් වරදක් වෙන්නේ සැලසුමක් එක්කම හැම වෙලාවෙම ප්ලෑන් එකක් පොළවේ යනවා. ඒකත් ඒ ප්ලෑන් කරන වෙලාවේ මේ වැරදි දෙයක්ුයි සැලසුම් කරන්නේ කියන අවබෝධය එන්න පුළුවන්. ඒ සැලසුම් කරන වෙලාවේ අවබෝධය ඇති වුණොත් ඒ සැලසුමක්ම පමණයි ක්‍රියාවට නැගුණේ නැති. එතකොට ක්‍රියාවෙන් වෙන කර්මය නෑ ඒ විපාකය නෑ ඒකෙන් නිදහස් ක්‍රියාවක් උන්නේ නෑනේ විපාක විඳින්නේ සැලසුමක් කළා කියන එක තියෙනවා සැලසුමක ලොකු විපාක නෑ ක්‍රියාවට නැගුණේ නැති වැරද්දක් සැලසුම් කරා කියන එක ලොකු දඬුවමක් වෙන කර්මයක් නෙමෙයි සාමාන්‍ය නීතියකට නෑ කර්ම නීතියටත් ඒක ඇතුළත ලොකු ප්‍රබල කර්මයක් නෙවෙයි විපාක දෙන්න. ඊළඟට මේ සැලසුමක් කරන්නේ ඒ පිළිබඳ ඕනකමක් ඇති වෙනවා. ඕනකම එතෙන්ටත් එනවා. මොකක් කරේ ඕනකමක් එනවා. ඕනකම උඩ තමයි සැලසුම වෙන්නේ. ඉතින් හිතේ ඕනකමක් ඇති වෙනකොට එතනදී ඔන්න කෙනෙකුට පුළුවන් නම් අවබෝධය ඇති කරගන්න. ඒකේ ඕනකමක් තිබ්බට සැලසුමකට යන්නෙම නැහැ. ඕනකමක් ඇති වෙනවා ඒ පමණයි ඕනකම ක්‍රියාත්මක වෙන්නේ. සැලසුමක් හැදෙන්නෙත් නැහැ. එතනින් නවතින්න පුළුවන්. ඒක ඕනකමින් නැවතුණා සැලසුමක් උනේම නැහැ. ඒක කොහෙත්ම කර්මයක් නෙමෙයි. කර්මයක් ඇති උනේම නැහැ ඕනකමක් ඇති වුණාට මානසික වශයෙන් අරැඳෙන්නේ නැහැ. ඕනකමක් ඇති වෙන්නේ අත්දැකීමක් නිසා. මොනවා හරි අත්දැකීමක් එන්න ඕනේ ඕනකමක් ඇති වෙන්නේ. බඩගින්නක් තියෙනවා. බඩගින්නක් තියෙනවා. කන්න දෙයක් නැහැ කෙනෙක්. තව කෙනෙකු දෙයක් අරගෙන ගන්න පුළුවන්. එතකොට සරල දෙයක්. එතකොට බලන්න අනුභව කරලා. අනුභව කරන්න කලින් නුදුන්නු දෙයක් ගත්තා. නුදුන්නු දෙයක් ගන්න කලින් ප්ලෑන් කරා, සැලසුම් කළා. සැලසුම් කරන්න කලින් ඕනෙකමක් ආවා. ඕනෙකමට කලින් බඩගින්නක් දැනෙනවා. පළවෙනිම තැන අත්දැකීමක් තියෙනවා. මේ උදාහරණය හැටියට බඩගින්න තමයි අත්දැකීම. එතනදිත් ඔන්න පුළුවන් නම් සම්මාදිට්ඨියක් ඇති කරගන්න ඇති වෙන්න. එතකොට ඒක වැරදි පැත්තෙන් බඩගින්න නැති කරගන්න ඕනේ කමක් එන්නේ නැහැ. සැලසුමක් හදන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට අන්න එතනදිත් සම්මාදිට්ඨිය ඇති වෙන්න පුළුවන් බඩගින්න. මුල්ම අත්දැකීම එතනදී සමාධිත්‍ය ඇති වෙනවා නම් ඉන් එහා ටික ඔක්කොටෙන්ම තේරෙනවා. තවස්ථා අපි පහක් විතර කතා කරමු. දැන් මේ අවස්ථා අපිට පහක් විතර ජීවිතේ තියෙනවා. සමාධිත්‍ය ඇති කරගන්න අවස්ථා පහක් විතර තියෙනවා. යමක් අත්දකින්නකට පුළුවන්. ඊළඟට ඒ අත්දැකීමට අපි විසඳුම් හොයනවානේ. අත්දැකීම ප්‍රශ්නයක් කරගෙන විසඳුමක් හොයනකොටත් පුළුවන්. ඒ විසඳුම සැලසුම් කරනකොටත් පුළුවන්. සැලසුම ක්‍රියාත්මක කරනකොටත් පුළුවන්. ක්‍රියාත්මක කරලා ඒ විපාක විඳිනකොටත් පුළුවන්. විපාක විඳලා ඒත් නැත්තම් අන්තිමට මැරෙන වෙලාවෙත් පුළුවන් සමාධිය ඇති. තර බලන්න දහම අපිට අවස්ථා කීයක් දීලා තියෙනවද? කවුද මෙහෙම අවස්ථා දෙන්නේ? මේ එකම අවස්ථාවකවත් දහම අහන්නේ. ඔබ හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද ඒක අහන්නේ. ඉතින් මේ අපෙන් අහන්නේ නැති ප්‍රශ්න ටිකක් අපි ප්‍රශ්න කරගෙන අපි දහමට එම ප්‍රමාද කරනවා අල්දාන භාවනා කරන්න. අපි ඔය හේතු තියෙනවා. අපි ඒවා භාවනාවට අදාළ හේතු නෙමෙයි. භාවනාව කවදාවත් තෝ අපෙන් අහලා නැහැ. අයි මීට කලින් පටන් ගත්තේ නැත්te කියලා අහලා නැහැ. අහලම නැහැ. එතකොට හිතන්න විපස් අපි හිතන මෙහෙම ද විපස්සනා කරන්න කලින් සමත කරන්න. හැබැයි විපස්සනා භාවනාව කාගෙන්වත් අහලා නැහැ. ඔයා මීට කලින් සමත කළා කියනවා. එහෙම අහලා නැහැ. ඒතර ඒ භාවනාව අහන්නේ නැතිව තමයි අපි ආන්නේ. සමත කරන්න ඕනේ කියන්නේ සමත කරන්න ගියාම අහන්නේ ඔයාට අර ධ්‍යානෙ තියෙනවද? ඒ ධ්‍යානෙ නැත්තම් අඳුන ගන්න උපචාර සමාධියක් හරි තියෙනවද? ඒව අහන්නේ නැහැ. ඒව අහන් ඇහුවා නම් මෙලෝ මිනිහෙකුට භාවනාව කරගන්න බැහැ. ඔය කාටවත් බැරි වෙනවා. ඔබට ඌ කියන්න කියන්නේ ඌ කියන්න බෑනේ. ඌ කියන්න කලින් ඊට කලින් සුසුකමක් තියෙන. ඒ සුසුකම කරන්න ගියාම ආයෙත් ප්‍රශ්න අහනවා. ඉතින් මෙලෝ මිනිස්සෙකුට බෑ පටන් ගන්න. එනිසා තමයි දහම කියන්නේ කෙලින්ම එන්න. ඕවට ඕනේ නැහැ. එහි පස්සෙට එන්න. ඕවට උත්තරෝ හොය ඕවට දුස්සෙක් වෙවි ඉන්න යන්න එපා. කෙලින්ම දහම වෙත එන්න. එහි පස්සෙ කෙලින්ම එන්න දහමට. භාවනාවට එන්න කෙලින්ම. දැන් ඒ විදිහට මේ භාවනාව හැම දිනාටම අතවන කොටසකට නෙවෙයි. හැම දිනාටම භාවනාව මේ විවෘත වූ සුහද වූ ආරාධනය කරනවා. එන්න එන්න කියන ආරාධනය කරනවා. ඉතින් හැබැයි මේ ආරාධනය ඇහෙන්නේ බොහොම ටික දෙනෙකුට. මේ ඇරයුම සමන් යමු වෙන්නේ පිට දෙනෙක්ට. ටික දෙනෙකුයි දන්නේ මෙහෙම ඇරයුමක් ලැබිලා තියෙනවා, ආරාධනා පත්‍රයක් ලැබිලා තියෙනවා. තමන් ආරාධිතයෙක් කියන කාරණය දන්නේ බොහොම ටික දෙනා. වැඩි දෙනෙකු හිතනවා තමන් අනාරාධිතයක්, දහමට අනාරාධිතයක් කියලා. ඇත්තේ නෙවෙයි, හැම මිනිස්සෙකුටම දහම ආරාධනා කරනවා එන්න බලන්න. ඒක දහමේ ගුණයක්නේ. එහි පස්සික විතර එතන කියලා නෑ, මෙන්න මේ අයට විතරයි එහි පස්සික කියලා. දහම එහි පස්සික වෙන්නේ මෙන්න මේ අයට විතරයි, මේ අයට නම් නෑ කියලා කොහෙවත් නෑ. එහෙම තෝරන්න කවුරුවත් දාලා නෑ දහම. මේ අය තෝරලා මයි ළඟට එවයි. එහෙම තේරීම් මණ්ඩලයක් නෑ. ඒක කාටවත් දහම බාර දීලා නැහැ. මොකද දහම දන්න එක කාට බාර දුන්නත් අපක්ෂපාත වෙන්නේ නැති බව. කෙලින්ම දහම තමයි එන්නේ. විවෘත ආරාධනය, සුවද ආරාධනය, ආදරණීය ආරාධනය. ඉතින් කනගාටුවට කාරණේ එය වැඩි දෙනෙකුට ඇහෙන්නේ නැති කන්න. ඇහෙන්නේ කල්බීලරි වුණට කම. මැරෙන වෙලාවෙත් නහම ආරාධනා කරනවා එන්න මානම්. ඒ කියන්නේ පරලෝ යන්න නෙමෙයි. මේ වෙලාවේ දහම කතා කරනකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ පරලෝ යන්න කතා කරනවා. පරලෝ යන්න නෙමෙයි, දහමට එන්න කියලා ආරාධනා කරනවා. එතනදිවත් දහම අතාරින්නේ නැහැ කවවත්. ඇත්තටම නම් දහම කවුරුවත් අතාරින්නේ නැහැ. අපි දහම අතහැරියත් දහම අපව අතහරින්නේ නැහැ. විනන් දහම අතහරි. ඉතකම මම මාර්ගය අමතක වෙනවා. සම්පූර්ණයෙන් අතහැරලා ඉන්නවා. අපි මොන තරම් දහම අතහැරියත් දහම අපව අතහරින්නේ නැහැ. භාවනාව අපව අතහරින්නේ නැහැ. අප භාවනාව අමතක කළත් භාවනාව අපව අමතක කරන්නේ නැහැ. නැවත නැවත මතක් කරලා දෙනවා. වැටෙන හැම වෙලෙම භවනාව අපට කියනවා භවනා කරනවා නම් ඕක වෙන්නේ නැහැ. කොහොම විඳවන්නේ නැහැනේ භවනා කර. ඉතින් අපි හිතනවා ඇත්තට. ඒ වෙලාව හිතනවා. අපි ආයෙ අමතක වෙනවා. ඉතින් නැකිට්ටාම ආයෙ අර ගලාගෙන යන්න පටන් ගත්තාම ලස්සනට ලතාවකට රිද්මේකට පහළට ඊළඟ දියල් හම්බ වෙනකත් අමතකයි. දැන් ඒ විදිහට මේ අවබෝධය ඇති වෙන්න ඒ ඕනකම එන්න එපා. එතකොට මේ ඕනකම ඇති වෙන්න ඕනකම ඉබේට ඇති වෙන්නේ නැහැ. සම්මාදිටිය ඉබේට ඇති වෙන්නේ නැහැ. ඉබේට ඇති වෙන්නේ මිච්ඡාදිට්ඨිය. ඉබේම කෙනෙක් උපදින්නේ නැහැ. මිච්ඡාදිට්ඨිය සම්මාදිට්ඨිය උපදින්න නම් වීර්යය තියෙනවා. මිච්ඡාදිට්ඨිය උපන්න කෙනෙකුට සම්මාදිට්ඨිය උපදින්න පුළුවන්. මිච්ඡාදිට්ඨිය ඉපදුනා ඕනෑම කෙනෙකුට සම්මාදිට්ඨියක උපදින්න පුළුවන්. සම්මාදිට්ඨියෙන් ජීවත් වෙන්නත් පුළුවන්, සම්මාදිට්ඨියෙන් මැරෙන්නත් පුළුවන්. හැබැයි මිච්ඡාදිට්ඨියෙන් මැරුණොත් උපදින්නම මිච්ඡාදිට්ඨියෙන් තමයි. ඒ දෙක අතර නෑ. මේ මැරුණාට පස්සේ මිච්ඡා දිට්ඨියෙන් මැරිලා උපදින්න කලින් සම්මා දිට්ඨියට ගේන්න පුළුවන් තාක්ෂණයක් ථේරවාදී නෑ. ථේරවාදී බුදුදහම නෑ. මහායාන තිබ්බත බුදුදහම තියෙනවා. තිබ්බතීය මලකෙතම කෙනෙක්ගේ. හැබැයි ඒකත් ඒ විදිහට යන්නේ. මේක ආදී විදිහට භාවිත කළාට ඊට කලින් කෙනෙක්ව මරණයට සූදානම් කරනවා. මේ ජීවිතය අතහැරලා යන්නේ යව සූදානම් කරන්නේ. ඒ සූදානම් කිරීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මැරෙන වෙලාවෙ යා සීකල්පනාව තියෙන කෙනෙක් විදියට මැරෙනවා. ඉතින් අන්න එහෙම මැරුණොත් එයාට ඊළඟට උත්පත්ති ලැබෙන වෙලාවේ අර මිච්ඡාදිත්තියෙන් තොරව උපදින්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව අමුමාම මිච්ඡාදිත්තියක මැරිලා 100ක් සම්මාදිත්තිය තියෙන කෙනෙක් විදියට කොහේවත් උපදින්න නම් බැහැ. ඒ දෙකේ බැර දියල්ලෙන් පල්ලෑට වැටෙන්න පටන් ගත්තොත් වැටෙනවම තමයි. භාග්‍යවත් වෙලා අපෞඩ කියන්න බහාතබුවාසේ කියලා ධර්මයේ කියන්නේ ඒකයි බහාතබුවාසේ විනිච්ඡාදිත්තේ කුපිත කොහොම හරි හිතවතුනි මෙතන වැදගත්ම කාරණය තමයි මේ සම්මාදිට්ඨිය ඇති වෙන්න නම් අපට ආදර්ශයක් ලැබෙන්න ඕන ආදර්ශය දැන් සම්මාදිට්ඨිය කියන්නේ හැට පේන දෙයක් නෙවෙයි ඒක හැට පේන ඒ වචන පේනවා දැන් සම්මාදිට්ඨිය කියපු ගමන් මේ වචනේ අපි ඔළුවට එන්නේ පාලියෙන් හරි සිංහලෙන් හරි වචනේ එනවා ඔළුවට සම්මාදිට්ඨි ඒ සම්මාදිට්ඨිය කොහොමද තියෙන්නේ කියලා හෙව්වොත් කියන්න පුළුවන් මධ්‍යමිකායන සූත්‍රයකුත් තියෙනවා සම්මාදිට්ඨි සූත්‍රය කියලා සූත්‍රයකුත් තියෙනවා ඒක මේ පළවෙනි ධර්මදේශනයේ තියෙනවා ධම්මචක්ක පවත්තන සූත්‍රයේ. හැබැයි ඒක තැනකවත් සම්මාදිට්ඨිය නැහැ. එහෙම පොතක තියෙන්න පුළුවන් දෙයක් නොවේ සම්මාදිට්ඨිය. මොනම් පොතකවත් සම්මාදිට්ඨිය තියෙන්න බෑ. සම්මාදිට්ඨිය තියෙන්නේ ජීවත් වීම ඇතුළේ. එතකොට අපිට ඒ කියන්නේ සජීවී දෙයක් සම්මාදිට්ඨිය කියන්නේ. පොතක සජීවී දේවල් නැහැනේ. පොතක තියෙන්නේ වචන. සහ ඒවට අර්ථකථන තියෙනවා. ඒ වචනේ කියවලා ඒකට අර්ථකථනය දැනගත්තා කියලා සම්මාදිට්ඨිය දන්නවා කියන්න බෑ කෙනෙකුට. සම්මාදිට්ඨිය දැක්කා, සම්මාදිට්ඨිය අත්දැක්කා, සම්මාදිට්ඨිය ස්පර්ශ කළා, සම්මාදිට්ඨිය රසය වින්දා, සම්මාදිට්ඨිය සුවඳ ආග්‍රහණය කළා එකක්වත් කියන්න බෑ. හැබැයි ඒ වචනේයි ඒක අර්ථකථනය කළ තියෙන විදිහේ අනුව බුද්ධිමය රසවින්දනයක් ලබන්න පුළුවන්. ඒ බුද්ධිමය රසවින්දනය. බුද්ධිමය රසවින්දනය එකක් ධර්ම රසය තවත් එකක්. අවාසනාව අපි බුද්ධිමය රසවින්දනයට ඇබ්බැහි වෙලා රැහෙනකොට ඒක බුද්ධියද රසවින්දනය කියවන විට බුද්ධිය රසවින්දනය. ඒ නෙමෙයි නියම රසය දහම. ඒක දහම් රසයේ විඳින්න එක බාධාවක්. ඒ බුද්ධිමේ රසයට ඇලීම, ගැතිවීම සහ ඇබ්බැහිවීම දහම් රසයේ විඳින්න බාධා. මේ අපි විඳින්නේ දහම් රසය කියලා රැවටෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි ඔය විතක්ක විචාර අතාරින්න කියලා කියන්නේ. මේවා අතාරින්න. ඉවත් එක්ක බෑ දහම් රසෙ. සම්මාදිට්ඨිය නැත්තම් දහම් භාවනාව සජීවී දෙයක්. ජීවත් වෙන දෙයක්. අජීවී දෙයක් නෙමෙයි. එතකොට මේක එක දකින්න පුළුවන් නම් ස්පර්ශ කරන්න පුළුවන් නම් කෙනෙකුට ආග්‍රහණය කරන්න පුළුවන් නම් පුළුවන් වෙන්නේ සජීවීව පමණයි. ඒකට තමයි ආදර්ශය කියලා කියන්නේ. සම්මාදිට්ඨිය ජීවත් වීම වීමේ ආදර්ශය අපිට ලැබෙන්නේ. ඒ ආදර්ශය ලැබුණ නැත්නම් කෙනෙක් තමා තුළින්ම සම්මාදිට්ඨිය ඇති වෙනවා කියන එක නම් බොහොම කලාතුරකින් වෙන දෙයක්. බාහිරින් ආදර්ශයක් නොලැබී මොනම ආදර්ශයක්වත් නොලැබී සජීවී ආදර්ශයක් ලැබෙන්නේ නැතුව මේ තමා ඇතුළෙන්ම සම්මාදිට්ඨිය උපදිනවා කීම බොහෝම අතිශයින්ම දුර්ලභ දෙයක්. වෙන්න බැරි නෑ වෙන්න පුළුවන් වෙලක් තියෙනවා නමුත් බොහෝම කලාතුරකින් නොවෙනවා කියන එක වැඩි සාධාරණයි. වැඩිපුර වෙන්නේ ආදර්ශය නිසා. ඒ නිසා තමයි සත්පුරිස සංසේවනය මේ සම්මාදිට්ඨිය ඇති වෙන්න බලපාන පළවෙනි සාධකයේ විදිහට කියනවා. කල්‍යාණ මිත්‍රාශ්‍රය. මේ වචනේ එතන නැහැ. මේ වචනේ අපිට ඇහෙනව නෙමෙයි. සම්මාදිට්ඨිය කියන එක මන්ත්‍රයක් වගේ ඇහෙනව නෙමෙයි. මේ වචනේ සමහරට කියන්නෙත් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ ක්‍රියාව ඇතුලේ, ඒ හැසිරීම ඇතුලේ, ඒ පැවැත්ම ඇතුලේ වෙනසක් තේරෙන වෙනස් කියන ඒ වෙනසට මුල තමයි සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය. මෙහෙම වෙන්න මුල තමයි මිච්ඡාදිට්ඨිය, අරහෙම වෙන්න මුල තමයි සම්මාදිට්ඨිය. හැබැයි වචන ඕනේ නැහැ. මේ වචන හොයාගෙන යන ගමනක් නෙවෙයි. ඒක වෙනස්. අපිට වෙනස් අය ඕන තරම් හමු වෙනවනේ, හැමෝම එක වගේ නෙමෙයි. මේකට වෙනස්. මේ සමහර වෙනස්කම් දැක්කම අපේ හිතේ ආකර්ෂණයක් එනවා. අනේ මටත් එහෙම වෙන්න පුළුවන්. සමහර වෙනස්කම් සමහර කෙනෙක් ලස්සනට ගීත ගණ කරනවා වෙන්න පුළුවන්. හරිම ලස්සනයි. ඒක හරිය ආකර්ෂණීයයි. ඉතින් ඒක දැක්කම තමයි අනේ මටත් එහෙම පුළුවන් නම් හොඳයි. කෙනෙක් දක්ෂ විදිහට ක්‍රීඩා කරනවා. එහෙම නැත්නම් උපේනවා. එහෙම නැත්නම් බොහොම දක්ෂ විදිහට තමන්ගේ වෘත්තියක. එහෙනම් ඒක දැක්කහම තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මටත් මෙහෙම වෙන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඒක ඒ නෙමෙයි. එහෙම තමයි අපි වෙන්නේ සාමාන්‍යයෙන්. අපි අනිත් අයගෙන් ආදර්ශ ගන්නේ ඕවට. ඒ ආදර්ශ හොඳයි. ඒ වගේ සංසාරේ. සංසාරයේ ඉන්න තමයි ඒ ආදර්ශ උදව් වෙන්නේ. හැබැයි ඒ අය අපි ඔය ආදර්ශයට ගන්න ඒ අපි අගේ කරන චරිත වැටෙනවා. අපිට ඒකත් පේන්නේ නේ, වැටෙනවා. අපිටත් මේ ධනවත් වීම හොඳයි නේ, හරියට ධනවත් වෙලා. ඒක හොඳයි. හැබැයි බැලුවොත් පේනවා වැටෙනවා. දුක්පත් වෙනව නෙමෙයි, ධන වෙනව නෙමෙයි. ධනේ තියාගෙන යා දුක් විඳිනවා. එහෙමනම් වැඩක් නැහැ. එහෙනම් වැඩක් නැහැ. එතන ගන්න ඒ ආදර්ශයක් නැහැ. මේ සජීවී සදහම් ආදර්ශයක් එතන නැහැ. හැමෝම වැටෙන තැනක වැටෙන්නේ නැති ආදර්ශයක් ඕන. සාමාන්‍ය හැමෝම වැටෙන තැනක නොවැටෙන ආදර්ශයක්. ඒ හොයාගන්න වෙනවා. එහෙමයි දකින්න පුළුවන්. නමුත් ඒ දැක්ක කියලා එහෙමයි සම්බොහෝ විට බලන්න මිච්ඡාදිට්ඨියට ඒක පේන්නේ වැරදක් විදිහට. මිච්ඡාදිට්ඨියට පේන්නේ සම්මාදිට්ඨිය වැරදි විදිහට. මිච්ඡාදිට්ඨියට කවදාවත් සම්මාදිට්ඨිය හරි කියලා පේන්නේ නැහැ. පේන්න බෑ. මිච්ඡාදිට්ඨියට එහෙම පේනවා නම් ඒක මිච්ඡාදිට්ඨිය වෙන්න බෑ. තේරුණා නේද? ඒ තරහ ගැටුණා. දැයි බැන්නේ නැති අපො. හොඳට කියන්න තිබ්බන් දෙක තුන. දැන් මේ කියන්නේ කවුද? මිච්ඡාදිට්ඨිය. අර ඉවසීම මිච්ඡාදිට්ඨියට පේන වරදක් විදියට. මිච්ඡාදිට්ඨියට ඒක වරදක් විදියට පේන තුරු ආදර්ශයක් දන්නේ නැහැ. ආදර්ශයක් ගැනීම පැත්තක තියලා එයාට ආදර්ශයක් දෙන්න හදන. මිච්ඡාදිට්ඨිය හැමදාම කරේ සම්මාදිට්ඨියට ආදර්ශ දෙන්න හදන. මේ සම්මාදිට්ඨිය කොහොමද මිච්ඡාදිට්ඨියෙන් ආදර්ශ ගන්නෑ? මේ මිච්ඡාදිට්ඨිය හැමදාම මිච්ඡාදිට්ඨිය විදියට තියෙනවා. මොකද එයා හදන්නේ උගන්වන්නේ පාඩමක් උගන්වන්න. සම්මාදිට්ඨිය පාඩම් උගන්වන්න හදන්නේ නෑ. එයා නිහඬව ආදර්ශ සපේ. ඒතර මේ දෙකේ වෙනස වෙන්නේ. සම්මාදිට්ඨිය පාඩම් උගන්වන්න යන්නේ නැහැ. එයාට ඒ උනකම ඇත්තෙම නැහැ. එයා දන්න එක වැඩක් නැහැ. පාඩම් කවුරුත් ඉගෙන ගන්න නැහැ පාඩම්. එයා පාඩම් ගන්න වැඩක් නැහැ. මිච්ඡාදිට්ඨිය කවදාවත් ඉගෙන ගන්න කෙනෙකු නෙවෙයි. මිච්ඡාදිට්ඨියට ඒ හැකියාව නැහැ ඉගෙන ගන්න. ඒ නිසා ඒකට මිච්ඡාදිට්ඨි කියනවා. ඒ බව දන්නේ එකම එක්කෙනා සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිය තමයි දන්නේ මිච්ඡාදිට්ඨිය ඉගෙන ගන්න බෑ. ඉගෙන ගන්න බැරි නිසා එයා උගන්වන්න හදන්නේ නැහැ. පාඩම් උගන්වන්න හදන්නේ නැහැ. ඒ සම්මාදිට්ඨිය දන්නේ නැහැ. මේ මිච්ඡාදිට්ඨිය දන්නේ නැහැ. මිච්ඡාදිට්ඨිය ඉගෙන ගන්න බෑ කියලා. ඒ නිසා එයා මිත්‍යාදිත්‍ය තියෙන හැමෝටම උගන්වන්න ගන්නවා. එයා ඉගෙන ගන්නෙත් නෑ, අනිත් මිත්‍යාදිත්‍ය ඉගෙන ගන්නවා. හැබැයි ලොකු සිලබස් එකක් එයා හදනවා. එයා තමයි සිලබස් හදන්නේ. සම්මාදිත්‍ය සිලබස් නෑ. සම්මා දිට්ඨියට විෂය නිර්දේශ නැහැ. විෂය නිර්දේශ ඔක්කොම තියෙන්නේ මිච්ඡා දිට්ඨියට. මොකද ඒ වහදලා තියෙන්නේ මිච්ඡා දිට්ඨිය. සම්මා දිට්ඨිය උනන්දු වෙන එකම දේ සජීවී ආදර්ශයක් වීම තමයි. මේ පරිවර්තනය වෙන්න අපි පාඩම් ඉගෙන ගන්න ඕනේ, උගන්නන්න ඕනේ කියන තැනින් ආදර්ශයක් ගන්න ඕනේ කියන තැනට එන්න. එතෙන්ට අපි එන්න ඕනේ. ඒක පියවරයි තියෙන්නේ. ඒක පියවර තියන්න ඕනේ. ඒ පැත්ත බලන් ඉන්න කෙනා මේ පැත්ත බලන්න. ඒ බැලුවොත් ඔන්න ආදර්ශ පේන. ආදර්ශයක් තියෙනවා නම් පේන. එනිසා තමයි ආදර්ශමත් චරිත කියන ඒවා තිබුණාට ඒක හැමෝටම ආදර්ශයක් නෙවෙයි. හැමෝටම ආදර්ශයෙන් ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ ආදර්ශයක් හොයන කෙනාට තමයි. ඒ ආදර්ශයක් මේ නොවැටි ඉන්න තියෙන ආදර්ශයක් තමයි. ආදර්ශය තමයි වෙන මොනවාවත් නෙමෙයි. දැනුම පිළිබඳ ආදර්ශවත්, ධනෙ පිළිබඳ ආදර්ශවත්, බලය පිළිබඳ ආදර්ශවත්, ගෞරවයේ කීර්තිය ප්‍රසිද්ධිය පිළිබඳ ආදර්ශවත් මේකක්වත් නෙමෙයි. ඒ ඔක්කොම ඉත්‍යාදිත්‍ය අපිට කියන්නේ. එකම එක දේ තමයි නොවැටි සිටීමේ කලාව. මිත්‍යාදිත්‍ය දන්නේ නොවැටි සිටීමේ කලාව. නොවැටි සිටීමේ විද්‍යාව, නොවැටි සිටීමේ මාර්ගය එකයි. සම්මාදිට්ඨිය තියෙන්නේ එකයි. මිච්ඡාදිට්ඨියට තමයි 100ක් 1000ක් 10000ක් ලක්ෂයක් තියෙන්නේ. කලාවන් විද්‍යාවන් මාර්ග තියෙන ඕනේ තරම්. ඉගෙන ගන්න. ඉගෙන ගන්න. මේක ඉගෙන ගන්න දෙයක් නැහැ. ආදර්ශ. ආදර්ශයෙන් පස්සේ තමයි ඉගෙන ගන්න පටන් ගන්න. මුලින්ම ආදර්ශයෙන්. එතකොට මේ ආදර්ශයෙන්ම පුළුවන් අර කියපු අවස්ථා පහෙන් ඕනෙම තැනකට. ඒ ආදර්ශයක් තියෙන්න ඕනේ. ආදර්ශයෙන් ලැබුණොත් අර බඩගින්න තියෙන වෙලාවේ හරි ආදර්ශයෙන් ලැබුණොත් සම්මාදිට්ඨියෙන් තමයි බඩගින්නට විසඳුමක් හොයන්නේ. ඒ ඔක්කොම කළා අන්තිමට මැරෙන වෙලාවේ හරි අපිට ආදර්ශයෙන් ලැබෙනවා නම් එතනදි සම්මාදිට්ඨියට එන්න පුළුවන්. එතකොට මේ සම්මාදිට්ඨිය ජීවිතේ ඕනම තැනක ඇති වෙන්න පුළුවන්, ඇති කර ගන්න පුළුවන්. විවේත නම් ඇති වෙන්නේ ඇති කර ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන ප්‍රධානම සාධකය තමයි ආදර්ශය. ආදර්ශයක් අපිට ලැබෙන්නේ අපේ ඇහෙනුයි කනිනුයි පමණයි. ඇහෙන් සහ කනින් අපිට ඉන්ද්‍රියන් පහක් තියෙනවා කිව්වට, හයක් තියෙනවා කිව්වට අනිත් ඉන්ද්‍රියන් හතරටම ආදර්ශ ගන්න බෑ. නාහිත ආදර්ශ ගන්න බෑ. දිවට ආදර්ශ ගන්න බෑ. අර්ශ ඉන්ද්‍රියන්ට ආදර්ශ ගන්න බෑ. මනින්ද්‍රියටත් ආදර්ශ ගන්න බෑ. ආදර්ශයක් ලැබෙන්න ගන්න පුළුවන් ඉන්ද්‍රියන් දෙකයි, ඇහැයි කනයි. පේන දෙයින් සහ ඇහෙන දෙයින් ආදර්ශ ලැබෙයි. අපිට පේනවා, දැන් ඇහෙනවා. කෙනෙක් කතා කරනවා, ඊයාගේ විවාහාරයේ සංනිවේදනයේ ඇහෙනවා. ඊළඟට එයා ජීවත් වෙන හැටි පේනවා. ඔය දෙකනේ ආදර්ශය. ඔය පිට මොකද්ද ගන්න පුළුවන් ආදර්ශය? එතන අපේ ඉන්ද්‍රියන් හතරක්ම නිෂ්ක්‍රීයයි මෙතනදී. නිෂ්ක්‍රීයයි කියන්නේ වැඩක් නැහැ. ඒක වැඩක් වෙනවා ජීවත් වෙන්න. හැබැයි මේ ගමනේ යන්න උදව් වෙන අපිට ඉන්ද්‍රියන් දෙකක් උදව් කරනවා, ඇහැයි කනයි. අපි පේන දේ ගැන සාවධාන වෙන්න ඕනේ. ඇහෙන දේ ගැනත් වඩා සාවධාන වෙන්න ඕනේ. ඇහෙනවා පේනවා කොහොමද? සාවධාන වුණත් නැතත් අපිට ඇහෙනවා පේනවා. හැබැයි සාවධාන වුණොත් පමණයි ඒ ඇහෙන දෙයින් හා පේන දෙයින් ගණ්ඩ ආදර්ශයක් තියෙනවාද නැද්ද කියන එක. ඒ නිසා කිව්වේ මොනතරම් තරම් ආදර්ශමත් චරිත තිබුණත් ජීවිත කාලෙ මෙහෙම චරිතات එක්ක හිටියත් අපිට මෙලොවම ආදර්ශයක් එතන තියෙනවා කියන එක පේන්නෙත් නැති වෙන්න පුළුවන්, ඇහෙන්නෙත් නැති වෙන්න පුළුවන්. අපි අනවධානයෙන් නම් සිටියේ. පෙවුණ දැක්ක හැබැයි අපි අනවධානයෙන් සිටියේ. ඒ සාමාන්‍ය පේන දේවල් පෙවුණ ඇහුණ එච්චරයි. ඒක වෙනසක් තේරුන්නේ නැහැ. මෙතන තීරණාත්මකම සාධකයේ තමයි අවධානය. නැත්තම් සිහි කල්පනාව කියන්න පුළුවන්. සිහි බුද්ධිය කියන්න පුළුවන්. ඒක තමයි තීරණාත්මකම සාධකය. මේ පැත්තේ මොන තරම් ආදර්ශ තිබුණත්, මේ පැත්තේ මොන තරම් දුක් වින්දත්, මේ දෙක අතර සම්බන්ධයක් ගොඩ නැගෙන්නේ නැහැ. සංනිවේදනයක් සිදු වෙන්නේ නැහැ. අපි අනවධානයෙන් නම් ඉන්නේ සිහි කල්පනාවෙන් කරවන. අපි මේ උරේදී ඒ උරේ විදිහට තියෙයි එච්චරයි. මේ පාලම හදන්නේ අන්න අවධානය. අවධානය තමයි මේ යුරු දෙක යා කරන පාලම. මේ තමයි අත වනනවා අපේ වෙන්න කියලා කියන එක ඇහෙන්නේ ඊට පස්සේ. එතෙක් අපිට එතෙක් කෙනෙකුට ඒක ලස්සන වෙන්න පුළුවන් එහා යුර දැක්කහම ගෞරවනීය පූජනීය වන්දනීය හැඟීමක් ඇති වෙන්න පුළුවන්. මේ යුරේ ඉඳලා ඒ යුරට වඳින්න පුළුවන්, පුදන්න පුළුවන්. එච්චරයි. ඉතින් එහා දෙයක් නෑ. මේ යුරේ විදිහට තියේ, ඒ යුරේ විදිහට තියේ. අපි සජීවී වෙන්න ඕනේ. ඒ සජීවී වීම තමයි සිහි කල්පනාව කියන්නේ, නැත්නම් සාවධාන වෙනවා කියන්නේ. ඒ මොහොතේ අපි සජීවී වෙනවා. මේක අජීවීව හිටියත් ඇහෙනවා, පේනවා, මේ වැඩ. ඒක ඇහෙන පේන දේවල් ගැන අපි සජීවී වෙන්න ඕනේ. ඒ සජීවී වෙන්න පුළුවන් මරණාසන්න මොහොතේ. මරණාසන්න මොහොත කියන්නේ ජීවය නැති වෙලා නැති වෙලා නැති වෙලා නැති වෙලා ගින අන්තිමටම අජීවී වීම. ඒ අන්තිමටම අජීවී වෙන්න යන ඒ අන්තිම තත්පරේ කෙනෙකුට සම්පූර්ණයෙන් සජීවී වෙන්න පුළුවන්. මේ මෙතෙක් කල ජීවත් වීමේදී නොවුණු තරම් සජීවී වෙන්න පුළුවන්. يعني මෙතෙක් කල එයා සජීවී නෙමෙයි ජීවත් වෙලා. අජීවීව අවුරුදු 50ක් 60ක් 70ක් ජීවත් වුණු කෙනෙකුටත් අන්තිම මොහොතේ සජීවී වෙන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රමාද. ඒක ඉච්චර කල් බලන් ඉන්න බෑ. එහෙම වෙයිද නැද්ද දන්නේ නෑ. මේක සූදුවක් නෙමෙයි. කාසියක් උඩ දාලා කොයි පැත්ත වැටෙයිද එහෙම එකක් නෙමෙයි. ඊට වැඩිය බැරෑරු. එතකොට ඊට මෙහා පිට පුළුවන් අපි විඳවනකොට සජීවී වෙන්න. ඊටත් මෙහා විඳවන දේවල් අපි අතින් කෙරෙනකොට සජීවී වෙන්න පුළුවන්. ඊටත් මෙහා සැලසුම් කරනකොට සජීවී වෙන්න පුළුවන්. ඊටත් කලින් අර ඕනෙකම් ඇති වෙනකොට සජීවී වෙන්න පුළුවන්. ඊටත් කලින් අත්දැකීම ලැබෙනකොටම සජීවී වෙන්න පුළුවන්. ඊටත් කලින් සජීවී වෙන්න අමාරුයි. සජීවී වෙන්න පුළුවන් අපිට සජීවී වෙන්න පුළුවන් මුල්ම අවස්ථාව තමයි අපි යමක් අත්දකිනකොට. අපිට යමක් පේනවා, හෙනවා, ඇඟින් හින්දිනවා. අන්න ඒ වෙලාවේ සජීවී වෙන්න පුළුවන්. ඒ වෙලාවේ සජීවී වුණොත් ඒට අපි මොන විදිහේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. වැරදි ප්‍රතිචාර නොදක්වයි. වැරදි ප්‍රතිචාර දැක්වීමේ ඕනෑකම ඇති කරගන්න නැතුව ඉන්න. එහෙම සැලසුම් නොකර ඉන්න පුළුවන්. සැලසුම් කරත් ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. ක්‍රියාත්මක කරන වෙලාවයි උනත් ඒ සම්පූර්ණයෙන් ඉවර කරන්න කලින් අපිට එතනින් අයින් වෙන්න පුළුවන්. ඒත් බැරි වුණොත් විඳිනකොට හරි ආයෙ එහෙම දෙයක් නොකර ඉන්න කෙනෙකු බවට පත් වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ විදිහට බලන්න මේ සම්මාදිට්ඨිය අතන තමයි ප්‍රමාදම තැන. මැරෙන වෙලාවෙ ඇති වෙනවා කියන එක ප්‍රමාදම තැන. ඒ සූදුවක් වගේ වෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. අන්තිම අවස්ථාවේ ඉන්න නැත්නම් ආයෙ chance එකක් නැහැ. ඒක අතාරින්න එක තමයි හොඳම දේ. ඒක නෑ කියලා හිතන එක තමයි හොඳම දේ. හැබැයි ඒක අනිත් පැයට මැරෙන්න යන අයට කියන්න හොඳ නෑ. ඔයාට දැන් ඉවරයි, ඔක්කොම ආගේ chances ඉවරයි. ඔයා දැන් එහෙම කියන්න යන්නේ. එතනත් chance එකක් එයාට දෙන්න ඕනේ. ඒක අනිත් පැයට දෙන අවස්ථාවක්. මරණාසන්න කෙනෙකුට වුණත් අපිට මේ සිහිය ගැන කතා කරන්න පුළුවන්. එයාට පසුතැවෙන්න දෙන්න හොඳ නෑ. අයියෝ මොනවද කරේ? ඉතල කල් මම මොනවද විතර කරේ හිටියේ? හම්බ කරා නේද? කෑවා නේද? බීවා නේද? ආමිස කරා නේද? භාවනාවක් කරේ නෑ නේද? ඔයා භාවනාවක් කරත් සමත නේද? විපස්සනා කරේ නෑ නේද? ඕවා කියන්න හොඳ නෑ. ඒ වෙනුවට එතන අවස්ථාව දෙන්න ඕනේ අනිත් පැයට. හැබැයි අපි ඒ අවස්ථාව ගන්න ඉන්න හොඳ නෑ. අපි නොගත යුතුයි අවස්ථාව. දහමී කියනවානේ සති, සති සම්පජඤ්ඤ. ඊට වැඩි ලස්සන වචනයක් තියෙනවා අප්‍රමාද කියන. අප්‍රමාද, අප්‍රමත්. ওই වචන දෙකම යනවා. අප්‍රමත්, අප්‍රමාද. එය සති කියන වචනේ සති කීවහම එන අර්ථය පාලි දන්නවනම් කෙනෙකුට එන අර්ථය ඒක අර්ථවත්. ඉංග්‍රීසියෙන් මයින්ඩ්ෆුල්නස් කියන එකට වැඩිය සති කියන පාලි වචනේ තේරෙනවා නම් කෙනෙකුට එන අර්ථය හරි වැදගත්. සති කියන්නේ මේ මොහොතේ ඇත්තටම වෙන දේ. ඔව්, මේ මොහොතේ ඇත්තටම වෙන දේ පිළිබඳ දැනීම. සත් කියන්නේ දැන් සත් කියලා කියනකොට සත්‍ය කියන අදහසෙන් එන්නේ සත්. සැබෑව කියන එක. එතකොට සති කියනකොට ඒකත් තියෙනවා. සත්‍ය සති කියන එක ඇතුලේ සත් කියන එකක් තියෙනවා. හැබැයි එතන ඒක විතරක් නෙමෙයි, මේ පිළිබඳ දන්නවා කියන එකක් තියෙනවා. වෙන දේ දන්නවා. සති කියන්නේ ඒකයි. වෙන දේ දන්නවා. ඒකට විරුද්ධ වචන දෙකක් තියෙනවා වැඩිපුර පාවිච්චි වෙන පාළි. අසම්මෝහ කියන එක. අසම්මෝහ නෑ, සම්මෝහ කියන වචන. සම්මෝහ, මෝහ කියන එක. මේ කියන්නේ දන්නේ නෑ. මේක අවුල්. මෝහ කියන්නේ අවුල් කියන එක. අවුල් එක්කෙනා දන්නේ නෑ. අසති කියලා, අසති කියන එක බොහොම කලාතුරකින් දෙන්නේ. අසති කියන්නේ එක්කෝ දැන් වෙන්නේ නැති එකක් ගැන තමයි හිත හිත ඉන්නේ. අසති කියන්නේ එක්ක දැන් වෙන්නේ නැහැ. එහෙම එකක් වෙන්නේ නැහැ. හැබැයි ආ ජීවත් වෙන්නේ නොවන ලෝකයක් එක්ක. ඒක අසති. එක්ක වෙන දේ දන්නේ. මේ දෙකම අසති කියන්න පුළුවන්. අසම්පජාන්නේ කියලත් කියනවා. අසම්පජාන්නේ කියන්නේ යට ඒක නම් හරි පැහැදිලි අර්ථයක් තියෙන. අසම්පජාන්නේ කියන්නේ යාට එහෙම දැනුමක් ඇත්තෙම නැහැ. මොකද්ද වෙන්නේ කියන එක ගැනවත්, ඒකට තමන් මොකද්ද කරන්නේ කියන එක ගැනවත් මෙලෝම දැනුමක් නැහැ කියන එක තමයි සම්පජාන්නේ කියන්නේ. ඒ ඔක්කොටම වැඩි ලස්සන වචන දෙක තමයි අප්‍රමාද, අප්‍රමත්ත. මේක වැඩි භාවිතයට ඉන්නේ. ඔය සීහ ගැන කතා කරනකොට, සී කල්පනාව ගැන කතා කරනකොට, සී බුද්ධිය ගැන කතා කරනකොට මේ වචන දෙක වැඩි භාවිතයට ඉන්නේ. හැබැයි මේ වචන දෙක හරි වටිනවා. මේ දැන් ඔය ධම්මපදයේ තියෙන අප්‍රමාද වර්ග කියලා වර්ගය. එක එක වර්ග තියෙනවනේ බුදු. ඒ වර්ගවල අප්‍රමාද වර්ග කියලා වර්ගයක් තියෙනවා. ගත ගොඩක් තියෙනවා. ඒකේ අපි කවුරුත් අහලා තියෙන විතර කියන එක ගාතාවක් තමයි අප්‍රමාදෝ අමත පද. අප්‍රමාදය අමරණීයත්වයට පාර. නොමැරී ඉන්න ඕන නම් අප්‍රමාදී වෙන්න. පමාදෝ මච්චුනෝ පදං. මේ මරණයට කියන තව වචනයක් තමයි ප්‍රමාදය. පමාද කියන්නේ මරණයට කියන තව වචනයක්. පමාදෝ මච්චුනෝ පදං. තව පදයක් තියෙනවා. අප්‍රමත්තාන නියන්ති. ප්‍රමාද වූ කෙනා මැරෙන්නේ නැහැ. ඒ පමත්තා යතහමත ප්‍රමාදී වූ කෙනා ජීවත් තුනක් මැරුණවා. එයාට ජීවිතයක් නැහැ. ඒක කියන්නේ එයා සජීවී නැහැ, ජීවිතයක් නැහැ. එයා හිටියත් නැහැ, මැරුණා වගේ. එයාට මරණය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. එතකොට මේ අප්‍රමාද කියන වචනේ අප්‍රමත්ත කියන වචනේ මේ වචන දෙකම අපි නිතර පාවිච්චි වෙනවා. නිතරම පාවිච්චි කරන වචන දෙකක්. කොහෙදිද මේකේ ওই වචන දෙක ওই විදිහටම නෙමෙයි. ඕකෙන් ගත්ත වචනයක් අපි නිතරම දවසට අඩුම ගානේ දෙතුන් වතාවක්වත් භාවිතා කරනවා. බෞද්ධයන්. පස්වෙනි ශික්ෂාපදයේ ගන්නකොට ওই වචන කියනවා. මොකද්ද? සුරාමේරය මජ්ජ පමා කියන වචන. පමා කියන එකෙන් තමයි පමත්ත පමාද කියන වචන දෙක මේ. එතකොට දැන් අනිත් ශික්ෂාපදවලට මුකුත්ම නැහෙනේ. කොන්දේසි නැහැ. කොන්දේසි විරහිතව පානාතිපාතා වේරමණී. ප්‍රාණඝාතයට දීලා නැහැ. මෙන්න මෙහෙම වුණොත් එයා මැරුවට කමක් නැහැ. එහෙම නැහැ. ප්‍රාණඝාතයේ 100%ක් එපා. නුදුන්නු දෙයක් ගණ්ඩම එපා. කාමයේ වර්ධව ඇතිවීම කරන්නම එපා. මුසාවාදේ එපා. හැබැයි මෙතෙන්ට විශේෂයක් දාලා තියෙනවා. පමා වෙන්න හේතු වෙන රහමෙර පාණයෙන් වළකිනවා. නිකම්ම රහමෙර පාණයෙන් වළකිනවා කියන එක නෙමෙයි එතන කියන්නේ. පමා වෙන්න හේතුව. වෙන වරදක් ඒකේ උලුප්පල අරගෙන නෑ මෙතන. වෙන වැරදි තියෙනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැ වුණා වෙන වැරදි ඕනේ තරම් තියෙනවා කෙනෙක් අත. හැබැයි ඒව නෙමෙයි මෙතන වැදගත් කරලා අරන් තියෙන්නේ. ඒව වැදගත් තමයි. මෙතන උලුප්පල අරන් තියෙන්නේ පමාවට හේතුව. ඒ මත්ද්‍රව්‍ය ටැබ්ලට් එකේ පමා වෙනවා කියන්නේ මොකක්ද? එයා වැඩ තින්නේ පරක් වෙලා. ඈ ඒකද කියන්නේ? මොකක්ද? ඈ ඔව්. ඒ මත්ද්‍රව්‍යකින් දැන් මත් වෙලා වෙරි වෙලා ඉන්න කෙනෙකුට ඈ ඔව් දැන් එහෙම කෙනෙකුට දකින්නේ නැහැනේ. දයාත් එහෙම කෙනෙක් එක්ක කතා කරහම් බලන්න. මොකක් හරි කියනවා යාට. ඇහෙනවද? ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. ඒතර ආයි පාරක් කියනවා. ඒක පළවෙනි පාරේ කියන එකෙන් කරන්නේ එයාගේ ඇහැතර අවධානය ගන්න. ආ මොකක් හරි ඔයා මොකක් හරි කිව්වද කියලා අහන්න. ඒතර ඊළඟ පාරේ කියනවා. ඊළඟ පාරේ කිව්වහම එයාට සද්දයක් ඇහෙනවා. සද්දයක් නිසා කණිවිඩයක් ඇහෙන්නේ නැහැ. ත්‍රාය පාරක් කියන්නේ මේක. ဒုတိယම් පිට කියන්නේ තတိယම් පිට කියලා ඒ ඊටත් පස්සේ වුණ තමයි මොකක් කරේ යන්නේ. මොකද එතන ලොකු එයාට ප්‍රමාදයක් තියෙනවා. මේ වර්තමානයේ සිදුවෙන දේ දැනගන්න අර ප්‍රමාදයට තමයි ඔය පමා කියන්නේ, පමත්ත කියන්නේ. පමාද කියන්නේ ඒකයි. මේ වෙලාවේ වෙන දේ දැනගන්න ප්‍රමාදයි. පරක්කු වෙනවා කියන්නේ. ඉතින් ඒක පරක්කු වෙන්න පුළුවන් මැරෙන තුරුම කියන්නේ. දැන් කරන දේ හොඳද නරකද, මේක කළ යුතුද නැද්ද කියන එක කෙනෙකුට මැරෙන තුරුමත් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසයි කියන්නේ එයා මැරුණා වගේ. මැරෙනේදීවත් එයා අප්‍රමාදී වෙන්නේ නැහැ. හැබැයි අප්‍රමාදී කෙනා දැන් දන්නවා. එයා සජීවී. එහෙම කෙනෙක් මැරෙන්නේ නැහැ. නොකෙනෙක් මරණය කියන එක හදාගන්නේ මැරෙන දේවල් එයා හදන්නේ නැහැ. මැරෙන දේවල් හදන්නේ ප්‍රමාදී කියලා. මැරෙනවා කියලා දන්නේ නැතුව මරණයෙන් එයා නැවත නැවත නිෂ්පාදනය කරනවා. ඒතර මරණයෙන් නැවත නැවත නිෂ්පාදනය කිරීමට තමා ප්‍රමාද පමත්ත කියලා කියන්නේ. මරණයනේ ලොකුම දුක කියන්නේ. ඒතර එයා දුක තමයි නිෂ්පාදනය කරන්නේ. හිතන දෙයින්, කියන දෙයින්, කරන දෙයින් නිෂ්පාදනය වෙන්නෙම දුක. මරණීය දුක. මේ තමයි අප්‍රමාද. අප්‍රමාද කියන්නේ අපි සම්මා දිට්ඨිය ඇති කරන්න ප්‍රමාද නොවිය යුතුයි. ඒක ටික ටික ළඟට ගේන්නේ. මරණේදීත් පුළුවන්. හැබැයි ඊට කලින් ඊට ටිකක් ටිකක් මොහොම ගෙනල්ලා අපිට පුළුවන් නම් මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න අත්දකින්න වෙලාවේ ඕනෑම දෙයක් අත්දකින්න වෙලාවේ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඒක තමයි සැබෑම අප්‍රමාදී. ඒක තමයි. ඒතර පරක්කුම නැහැ. අපිට යමක් ඇහෙනවා එතනම අපි සිහියෙන් ඉන්නවා. හොඳ සිහි කල්පනාවෙන් ඉන්නවා. ඒනවා සිහි කල්පනාවෙන් Mindirama si Kalpanarindo. Mata Mindirama si Kalpanarindo. එහෙම සීකල්පනාවෙන් ඉන්න පුළුවන් නම් ඒ සිදුවීමට රැවටෙන්නේ නැත. ඒ සිදුවීමට මුලා වෙන්නේ නැහැ. බඩගින්නට රැවටෙන්නේ නැහැ. බඩගින්නට රැවටෙන්න පුළුවන්. අනිත් අත්දැකීම් වලට රැවටෙන්න පුළුවන්. රැවටෙන්නේ නැහැ. නොරැවටුනොත් ඒ පිළිබඳ අපි ප්‍රතිචාරයක් දක්වනවා නම් දක්වන්නේ දැනුවත්. අපි සිතිවිලි දැනුවත් වෙන්නේ, සැලසුම් දැනුවත් වෙන්නේ, ඒ සැලසුම් කටින් එළියට එනකොට දැනුවත්ව, ක්‍රියාවේදී දැනුවත් වෙන්නේ. මේ සමස්ත ඉබේට වෙන්නේ නැහැ. ඒත් ඉබේට වීම නැවතිලා තියෙනවා. පටිච්චසම්පදේ නවතිනවා තමයි. සියල්ල සිදුවෙන්න පටන් ගන්නවා විද්‍යාව මුල් වෙලා. දවිද්‍යාව මුල් වෙලා ඉබේට වෙච්ච ක්‍රියාවලිය නවතිනවා විචා උදපාදී. ඒ විද්‍යාව විචා උදපාදී නැත්නම් විද්‍යාව උපදින්න පුළුවන් මුල්ම අවස්ථාව තමයි මේ. ඒක තමයි අප්‍රමාද. ඊට පස්සේ ප්‍රමාද නෑ ආයේ. හැබැයි අපි කොතන හරි ඉන්නවා නම් දැන් ඉන්න තැන කොහේ හරි ඉන්න. එතනින් අපි අඩියක් 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 කලින් මුලට එන්න. ඒක තමයි මේ ගමන. එන්න එන්න අප්‍රමාදී වෙනවා කියන්නේ. ඉක්මනට සිහි කල්පනාව ඇති කරගන්න. හැකි පමණ ඉක්මනට. එහෙම ඇති කරගන්න ආදර්ශ ඕනේ. ආදර්ශය කියන තැනම ජීවිත කාලෙකම ආදර්ශ වුණා. වචනෙන් හරි කියනවා නම් ගියානේ ඔයා ගිහිත රිදුන නේද කියලා, ඔයා හිත රිදවා ගත්ත නේද කියලා. අන්න එහෙම ඒ සංස්කෘතිය තමයි නැවත නැවත සොයන්න තත්ත්වනේ, සේවය කරන්න තත්ත්වනේ, يعني ඇසුරු කරන්න තත්ත්වනේ. ඒ වචනයෙන් කියන එක ඊළඟට වචනයෙන් නොකිය හරි මොලේ හිතන්නේ ඒක එකම රසය කියලා. ඒ අබ්බැහිතර පැණි රහට මොලේ අබ්බැහි වුණොත් මොලේ හිතන්නේ මේක තමයි එකම රහ. මිරිස් රහට අබ්බැහි වුණොත් ඒක තමයි එකම රහ. ඊළඟට වර්ණ ඡාය රූප වලට අබ්බැහි වුණොත් මොලේට කළු සුදු ඡාය රූපයක රසයක් විඳින්න බෑ. ඒ විදිහට මේක මොලේ ස්වභාවය. අබ්බැහිවීම රසයකට. බුද්ධි රසයට මොලේ අබ්බැහි වුණොත් මොලේ හිතනවා මේක තමයි ධම්ම රසය. මේක හරි රසවත් මේ දේශනේ, මේ පොත හරි රසවත්. ඒ රසය අඳුරගන්න හැබැයි වෙන්න පැබ්බැයි වුණොත් එයාට භාවනා කරගන්න බැරි. භාවනාවේදී ඒ රසය ලැබෙන්නේ සජීවී වීම තමයි සැබෑම රසය. ඊට වැඩි රසයක් ජීවිතේක නැහැ. මැරුණා වගේ ඉන්න එකේ මොකද්ද තියෙන රසය? දැන් වෙරි වෙලා මත් වෙලා ඉන්න එකේ මොකද්ද තියෙන රසය? මොනම රසයක්වත් එයාට දැනෙන්නේ නැහැනේ. දැන් එහෙම වෙන්නේ ඇයි? එයාට ජීවිතේ දුකයි. එතකොට මත් වුණාම වෙරි වුණාම මේ දුක දැනෙන්නේ නැහැ කියලා හිතනවා. තියෙන දුක නොදැනෙන එක නෙමෙයි සැප කියන්නේ. ඒක සැබෑ සැපයක් වෙන්න බෑනේ. තියෙන දුක නොදැනෙන මට්ටමට නිර්වින්දනය වීම නෙමෙයි සැප කියන්නේ. ඒක නිර්වින්දනය වීම. ඒක දුකට නිර්වින්දනය වීම එක. ඒක තමයි ප්‍රමාදය කරන්නේ. අප්‍රමාදය කරන්නේ දුක නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ කොතනින් හරි එයා ඇතුල් වෙලා ඉන් එහා ටික නවත්තලා දාන. ඒතර මේ ක්‍රියාවලිය අපිට ඇතුල් වෙන්න පුළුවන් අවස්ථා ගණනාවක් තියෙනවා. ඉතින් ඕනෑම තැනකදී ඇතුල් වෙනවා. ඉතින් අන්තිමට ඇතුල් වුණාම කමක් නැහැ. ඒත් ඇතුල් නොවීම ප්‍රමාදයි. ඊට කලින් ටික 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 මේ ක්‍රියාවලියේ පටන් ගන්නම තැනින් ඇතුල් වෙන්න. ඒ තමයි අත්දකින්න තැන. අපිට ඇහෙනවා පේනවා ඒ අත්දකින්න තැනින් සීය හදාගන්න සී කල්පනා. එහෙම හදාගන්න පුළුවන් සී කල්පනාවට තමයි අප්‍රමාද කියන්නේ. ඒතර සීය වුණත් ප්‍රමාද වෙන්න පුළුවන්. සී කල්පනාව ප්‍රමාද වෙන්න පුළුවන්. සී කල්පනාව අප්‍රමාදී කිරීම තමයි අපේ පුහුණුව. මේ භාවනා කරනවා කියලා පුහුණු වෙන්නේ සිහි කල්පනාව අප්‍රමාදී කරගන්න. ඉතින් මේක කරන්න පුළුවන් දෙයක්. දැන් ওই විදිහට අපි කල්පනා කරනකොට වෙන මේක මොකද්ද බැරි? කාටද බැරි? ඕන කෙනෙකුට පුළුවන්. ඕනම කෙනෙකුට පුළුවන්. දහම ඒ ආත්ම විශ්වාසය ඇති කරනවා හැම හදවතකම. ඔබට පුළුවන්. ඔබට පුළුවන්. මා වෙතට එන්න ඔබට පුළුවන්. දහම කියන ඔබට පුළුවන් මා වෙතට. ඊට පස්සේ එන්න බැරි නෑ. එන්න පුළුවන්. ඒ එන්න අවශ්‍ය පාලම තමයි මේ සම්මාදිට්ඨිය හදලා. සම්මාදිට්ඨිය කියන්නේ පාලමක් විතරයි. ඒක හදපු පාලමක්. ඒ පාලම උදේ ඉඳන් මේ අපි පාලමකට ගිහිල්ලා එතන පරිංචි වෙලා සම්මාදිට්ඨිය ඉන්නවා කියලා එහෙම කන්නේ මේක එහා පැත්තට යන්න තියෙන පාලමක් විතර. ඒ නිසා සම්මාදිට්ඨියත් සංකතයි. ඒක සංකතයි. අසංකතය නෙමෙයි සම්මාදිට්ඨිය කියන්නේ. මේ සියල්ල එකිනෙකට සම්බන්ධ. පටිච්ච සමුප්පාදයයි සතියයි සති සම්පජඤ්ඤයයි සම්මාදිට්ඨියයි වීරියයි ඕනෑකම ඡන්දයයි මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධයි. පුහුණුවෙන් කරන්නේ අපි අප්‍රමාදී වීම. මේවා ප්‍රමාද වෙලා පරක්කු වෙලා නැති වෙලා යන්න කලින් වහ වහ ඇති කරගනිමින් මේක තමයි පුහුණුව කියන්නේ. පුහුණුවට දෙන්න පුළුවන් සරලම නිර්වචනය තමයි අප්‍රමාදී වීම. අප්‍රමාදී වෙන්නේ ඒතර බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ අන්තිමටම දීපු අවවාදිත්තේ නේ. ඒක නිකේ අර මල ගෙවල් වල කියනවා නේ. අන්තිමටම දීපු අවවාදිත්තේ වය ධම්මා සංඛාර. හදා ගන්න හැම දෙයක්ම මැරෙනවා. නොමැරෙන දෙයක් හදාගන්න බෑ. වය ධම්මා සංඛාරා. හදාගන්න හැම දෙයක්ම නැති වෙනවා. අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදී වෙන්න සාධන. අප්‍රමාදීව මේක හදාගන්න මොනවද මේ ටික ඉක්මනට හදාගන්න කලින් දාන්න නැත. මේ විදියට භාවනාව අරගෙන බලන්න මොනතරම් සුන්දර. මේ ගමනම රසවත්. හොඳයි. තිරුවන් සරණයි.